बुद्धरत्नं यावनिभारं शरणं गच्छामि स्वाहातु भगवतादम्मो संदिट्टिको अकालिको एहि पस्सिको ओकनयिको पच्छत्थं वेदितं धम्मरत्नं यावनिभारं शरणं गच्छामि सुपटिपन्नो भगवतो सावकसंघो उजुपटिपन्नो भगवतो सावकसंघो न्यायपटिपन्नो भगवतो सावकसंघो सामीचिपटिपन्नो भगवतो सावक यदिदं चत्वारि पुरीषयुगानि अट्ट पुरीषपुद्गला एष भगवतो सावक संघो आमुनेयो बाहुनेयो दक्षिणेयो अञ्जलिकरणीयो अनुत्तरं पुण्यक्षेत्रं लोकसारथि संगरत्नं यावनिभारं शरणं गच्छामि वन्दामि चेत्यं सर्वं सप्तजाले सुपातिष्ठितं शारीरिकधातु महाबोधिं बुद्धरूपं सकलं गणसारप्रदीपेन दीपेन तपदंशिना त्रिलोकदीपं संबुद्धं पूजयामि तपोदा वर्णगन्धगुणोपेतं एतं कुसुमसन्तसिं पूजयामि मुनिं कस्य सुगन्धिकाय वदनं अनन्तगुणगन्धिना सुगन्धिनाथं गन्धेन पूजयामि तथागतं बुद्धोति लोकशरणो बुद्धो सूर्योतपो तं शरणं क्षेमं बुद्धो मे शरणं वरम् गच्छामि शरणं बुद्धं नत्ति मह्यं भयं सदा धम्मो त्रिलोकशरणो धम्मो श्रेयोत्तमो मनो एवं तं शरणं केमं धम्मो मे शरणं वरं गच्छामि शरणं धम्मं नत्ति मह्यं भयं सदा संगो त्रिलोकशरणो संगो श्रेयोत्तमो बन्धो एवं तं शरणं क्षेमं संगो मे शरणं वरं गच्छामि शरणं संघं नत्ति मह्यं भयं सदा जयो मुनिन्दस्स सुबोधिमूले अहो सिमारस्स पराचयोषि उद्घोषयुङ्गेव धनापसन्ना एतेन सख्येन जयास्सु मह्यं भवतु सब्दमङ्गलं रक्षन्तु सब्दीवता सब्दबुद्धानुभावेन सदा सिद्धि भवन्तु मे भवतु सब्दमङ्गलं रक्षन्तु सब्ददेवता सब्दधम्मानुभावेन सदा सिद्धि भवन्तु मे भवतु सब्दमङ्गलं रक्षन्तु सब्ददेवता सब्दसङ्घानुभावेन सदा सिद्धि භවන්තු මේ සාදු සාදු සාදු.
අලුතෙන් මාධ්‍යම වැඩසටහනට පැමිණි පින්තුන් ඉන්නවා නම් අත උසවන් බලන්න. හොඳයි සාදු. 2017 වසරේ 7 මාසේ 16 වෙනිදා භාවනා වැඩසටහන. අරමුණු කළ නොහැකි උතුම් නිර්වාණ ධාතුව අරමුණු කර ගැනීම උදෙසා පවත්වන භාවනා වැඩසටහන. ලෞතුරා බුදු කෙනෙක් අවදි කළේ සාමාන්‍ය මිනිසෙකුට, මනුෂ්‍යයෙකුට එහෙම අවදි කරන්න බැරි, තේරුම් ගන්න බැරි ඥානයක්. වරින් වර සරියුත් මහරහතන් වහන්සේ පවා බුදුපියාණන් වහන්සේ හමුවෙහි ප්‍රකාශ කරනවා, ස්වාමීනි, මේ ධර්මයේ තනිව මිනිසෙක් අවබෝධ කළා, ප්‍රත්‍යක්ෂ කළා, ප්‍රතිවේදේ කළා කියන එක හිතකට හිතාගන්නවත් බැරි දෙයක්. කොහොමද මේ දේ අවදි කරගත්තේ? මේක හිතන්න බෑ, මේක මිනිස්සෙක් කළා කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ උතුම් නිර්වාණ ධාතුව ඉන්ද්‍රිය ගෝචර නොවීම. ඉන්ද්‍රිය ගෝචර නොවූ දහමක් තමා තුළින් මතු කර ගැනීම ඒක මහා ආශ්චර්යයක්, මහා පුදුමයක්. සොයන් ඥානයෙන්, තමා විසින්ම ඇති කරගන්න ඥානයෙන්, ගුරු උපදේශ රහිතව. ඒ දේ පින්නතුනේ අපට නම් අපේ ලේ ඇටමස් නහර ගහක් මුල දිය වෙලා ගියත් අපිට කරන්න බෑ. ඒක ලෞතුරා බුදු කෙනෙක් පමණයි දේ මේ මිහිතලය මත සිදු කළේ. ඒ නිසා ඒ ඥානවන්ත මිනිසුන් අතර ඒ මහා ඥානයේ, බුද්ධියේ රාජ්‍යත්වය, ඒ බුදුරජාණන් වහන්සේ කියන මේ ලෝකේ සිටින ශ්‍රේෂ්ඨතම ඥානවන්තයා, බුද්ධිවන්තයා, නැනවන්තයා වෙන කවුරුවත් නෙමේ, මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආත්වලින් අපිට ලැබුණා පරම්පරාවෙන්. එකක් චීවර පරම්පරාව, බෞද්ධ පරම්පරාව, අනෙක තමයි මේ ධර්මය අවබෝධ කරගත් අවබෝධාත්මක පරම්පරාව. මේක සිඳුනොත් දකින්න බැරි දෙයක් වෙන තුනේ. මේ කල්යාණ මිත්‍රත්වයේ සිඳුනොත් දකින්න බැරි වෙනවා. මහා පුදුමි කියන්නේ ලෝකය අනන්ත වාරයක් සමාජය පෙරලමින් පෙරලමින් සංස්කෘතියෙන් ගණනාවක් භාෂාව හැඩගැසෙමින් හැඩගැසෙමින් අක්ෂර හැඩගැසෙමින් අලුත් වෙමින් මේ වෙනස් වෙවි යන ලෝකයේ තුල නොවෙනස්ව මේ ආර්ය ධර්මය යම් කෙනෙක්ගේ හදවත තුල දල්වාගෙන සිටියා කියලා කියන්නේ ඒක මහා පුදුමයක්. මේ දක්වා මේ ආර්ය ධර්මයේ දල්වාගෙන අපිටත් මේ මගහසර කියා දුන්නු ඒ ආර්ය පරම්පරාවට අතිශයින්ම අපි වන්දනීය විය යුතුයි, ගරු බුහුමන් කළ යුතුයි, නමස්කාර කළ යුතුයි. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ හමුවේදී ප්‍රථම අවබෝධයට පත්වෙච්ච ඒ කොණ්ඩඤ්ඤ හාමුදුරුවන් වහන්සේ ප්‍රදාන කොට ඇති මේ දක්වා මේ සම්බුද්ධ ශාසනයේ අවබෝධයෙන් ඒ උතුම් නිවන් මඟ පසක් කොටගෙන ආරක්ෂා කළ අවබෝධ කොට දේශනා කළ ඒ මහා සංඝරත්නයට ඒ භික්ෂූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. අපිට නිවීම කියන ධර්මතාවය තුළ ඇති කරලා තියෙන සමාජ සංකල්පය 99%ක්ම වැරදි. 99%ක්ම වැරදි. අප පින්නතුනි තරුණයෝ හැටියට මේක සොයන්නේ මගේ අවුරුදු වයස අවුරුදු 16 වගේ පටන් ගත්තාම අවබෝධයේ ගොඩනගා ගන්නකොට අවුරුදු 22ක් 21ක් 22ක් වගේ කාලයේදී අපි හොයන්නේ ලබනාත්මේ නූපදී ඉන්න නෙමෙයි. බොහෝ පිරිස නිවන හොයනවා ලබනාත්මේ නූපදී ඉන්න. ලබනාත්මේ නූපදී ඉන්න නෙමෙයි. මේ ජීවිතේ තේරුම් ගන්නයි අපි නිවන හොයන්නේ. අපිට තිබුණේ තරුණ වයසෙන් ලබනාත්මේ මම නූපදී ඉන්න ඕන කියලා හිම භවයට කරන වෛරයක් තිබ්බේ නැහැ. භවයක් ඕනේ නැහැ කියන එහෙම කතන්දරයක් මගේ ඔළුවේ තිබ්බේ නැහැ පින්තුනේ. අපිට තියෙන්නේ මේ මෙතන දැල්වෙන මනස නිවා ගන්න. මෙතන මේ බැඳීම් ගොඩක හිර වෙච්ච අපිට පාලනයකින් නැතුව වැඩ කරන සිත නිරෝධ කර ගන්න, නිදහස් කර ගන්න. එයයි අවශ්‍ය කලේ. මේ ආධ්‍යාත්මික සහනයක් කියලා දෙයක් තියෙනවා, මානසික සුවතාවයක් කියලා දෙයක් තියෙනවා. ආන්නේ දේ තමයි මම සොයන්නේ ඇති කරගන්න ඕන කියලා කල්පනා කළේ. ඒ නිසා අපි සංකල්ප වලින් නිවන හොයනවා නම් අපි හිතන අපිට තේරෙන විදිහට නම් ඒක කවදාවත් හොයාගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. විවිධ හේතු පදනම් කරගෙන නිවන සොයනවා නම් ඒක කවදාවත් හම්බ වෙන එකක් නෑ. ඒකට හේතුව තමයි පින්නතුනේ මමත්වය, පුජ්‍යලත්වය, පුජ්‍යල ඕනෑකම, පුජ්‍යල වීරිය, පුජ්‍යල සතිය, පුජ්‍යල දැක්ම. ඔය සියල්ලම පුජ්‍යලයාගෙන ඒ කිසිවක අවශ්‍යතාවයට නිවන පසක් වන්නේ නැහැ. අවබෝධ කරගන්නට බෑ කියලා තුනේ. මක් නිසාද? ඒ හැම දෙයක්ම දෘෂ්ටි සංකල්ප වන නිසා. දෘෂ්ටි වලින් සංකල්ප වලින් පිරිච්ච තැනක එයාට නිසි ආකාරයෙන් මේ පංච උපාදානස්කන්ධයේ මේ ඉන්ද්‍රියන්ගෙන් නිදහස් වීමේ අවශ්‍ය කරන නෙක්ඛම්ම සංකල්පනා ඇතිවන්නේ නැහැ. අව්‍යාපාද සංකල්පනා ඇති වෙන්නේ නැහැ. අවිහිංසා සංකල්පනා ඇති වෙන්නේ නැහැ. මොකද අවශ්‍යතාවය කියන්නේ පුජ්‍යලත්වයේ ඒක ඉතින් පෙරලගෙන යන ව්‍යාපාද සංකල්පනාවක් තියෙනවා. යම් උපාදානයක් සොයන ගතියක් එතන හට ගන්නවා. එහෙමනම් නිවන උපාදානේ කරන්න බැරි දෙයක්. නිවන උපාදානේ කරන්න බැරි දෙයක්. ඒකයි අපි මාතෘකා කරේ දකින්න බැරි නිවන. අරමුණු කරගන්න බැරි නිවන අරමුණු කරගන්නයි හදන්නේ. ඒකයි අපේ වැඩසටහන. ඉතින් සාමාන්‍ය බුද්ධි රටාවක් තියෙන මේ ලෝකේ මිනිස්සු ඉන්නේ සාමාන්‍ය විදියට කල්පනා කරවයි, සරල විදියට දෙයක් දිහා බලනවා ඉන්නේ, ඈත්තු කල්පනා කරයි. ඉතින් අරමුණු කරගන්න බැරි දේ ඉතින් මෙහෙමනේ කියලා. අරමුණු කරගන්න බැරි දෙයක් කොහොමද ඉතින් අවබෝධ කරගන්නේ? මෙච්චර දහම් දෙසද්දි ඒක එහෙම අවබෝධ කරගන්න බැරි නම් ඔබ හිතා බලන්න ලෝතුරා බුදු කෙනෙක් තනිවම මේක කොහොමද අරමුණු කරගත්තේ? මෙන්න මේකයි පුදුම කියන්නේ. මේ අපූර්ව සිද්ධාන්තයක් පින්නතුනේ මේ අධ්‍යයන මාර්ගයේ ගමන් කරගෙන කටයුතු කරද්දී සසර පැවැත්මට ආහාර වන දෘෂ්ටි සංකල්ප වචන ආර්ය අෂ්ටාංග මාර්ගයෙන්ම කියවෙනේ සියල්ලම ඒක මිත්‍යා පැත්ත ලබා දෙන්නේ නැතුව සම්මා කියන පැත්ත ලබා දෙනකොට පවතින්න බැරුව මෙතනින් පැවැත්ම කියන එක සසර කියන එක ඉගිලිලා යනවා, එහෙම නැත්නම් දිය වෙලා යනවා, එහෙම නැත්නම් නිරුද්ධ වෙලා යනවා, නිරෝධ වෙලා යනවා. නිදහස් වෙලා යනවා. පවතින්නට අවශ්‍ය කරන ඥානයක් නෙමේ ඒ පැවැත්ම නතර කරන ඥානයක්. පැවැත්ම කියලා කතා කළාම වරදවා ගන්න එපා. මෙතන සසර කියලා දකින්නේ මෙතන මේ අපේ මනස තුල තියෙන වින්දනය, අපේ මනස තුල තියෙන දුක්ඛදායී ස්වභාවය පැවැත්වීම. ඒක තමයි පැවැත්ම කියන්නේ. දුක පැවැත්වීම, මමත්වයේ පැවැත්වීම, පුජ්‍යලත්වයේ පැවැත්වීම. මේ ජීවත් වීමේ වරද නෙමෙයි තියෙන්නේ. පුජ්‍යලේක් වශයෙන් ගැනීම, අවිද්‍යාව පැවැත්වීම කියන වචනේ අපි යොදමු. අවිද්‍යාව පැවැත්වීම, අනවබෝධය පැවැත්වීම. එහෙම නැත්නම් අපි තවත් මතක් කරන ධර්මයේ අඥානකම පැවැත්වීම. බොහෝ සංසාරයේ දුක් විඳි මහණෙනි, දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාය අඥානං. මෙන්න මේ අඥානකම පැවැත්වීම තමයි අපි දුරු කරන්නේ. හැම විටම බලන්ට ඕන පින්නතුනේ ධර්මානුකූලව ගලපා තමන්ගේ ඥානමය පැවැත්වීම මොනතරම් විද්‍යාත්මක යථාර්ථ දර්ශනයක් තියෙනවද, අවිද්‍යාත්මක ගුණයක් තියෙනවද කියලා බලන්න ඕන. හුදු බාහිර ක්‍රියාකාරකම් ටිකක් වෙනස් කරගන්නට නෙමෙයි, මේ දර්ශන වේදය වෙනස් කරගන්නටයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරේ. තුවාලයක් තියාගෙන තුවාලෙ රකගෙන පරිස්සම් කරගෙන ඉන්න නෙමෙයි, මේ තුවාලෙ සනීප කරගෙන තමන්ගේ වැඩ ටික කරගන්න. දැන් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මිනිස් සිතේ තුවාලයක් තියෙනවා, මේකේ කෙලෙස් හටගන්නවා. එහෙම කෙලෙස් හටගන්නේ නැති වෙන විදියට අපි ආරක්ෂා වෙලා ඉන්න ඕන කියලා කල්පනා කරලා එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. අපිට තරහා යනවා. ඒ නිසා තරහා ඇති වෙන පරිසරයන් වලින් වැළකීලා ඉන්න පුළුවන් කමක් නැහැ. මේවා පරිහරණය කරාම තෘෂ්ණාව ඇති වෙනවා. ඒ නිසා අපි මුදල් රන් රිදී පරිහරණය කරන්නේ නැතුව ඉන්නවා කියලා එහෙම දෙයක් කරගන්න නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟ එහෙම වෘතයක් තිබ්බේ නෑනේ. මැණික් කුටුවක් හදලා පූජා කරාම බුදුරජාණන් වහන්සේ මැණික් කුටුවේ කියන දැන් ලංකාවට මණියක් එක නේද? නාරජ්ජුරුවන්ගේ තියෙන ගස්තනේදී මැණික් කුටුවත් බුදුහාමුදුරන්ට පූජා කළා. දැන් වෙන තීර්ථකයෝ එහෙම නෙමෙයි, මේ බාණ්ඩ නිසා අපිට තෘෂ්ණාව හට ගන්නවා කියලා මේ බාණ්ඩ ඇතින් තියන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේගේ පිළිගත්ත ඕනනම් ඉන්දියාවට අර යන්න තිබ්බෝ, නැත්නම් මේ තියලා යන්න තිබ්බ. තහනවන්නේ නැහැ නේ පූජා කරපු එක. බුදුරජාණන් වහන්සේගේ සීලයෙන් ඒක තියලා වැඩම කළා. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ භාණ්ඩ තුල නෙමෙයි කෙලෙස් හටගන්නේ කියලා දැකලා ආධ්‍යාත්මය තුලින් ඒ කෙලෙස් ප්‍රහාණය කළා. මොනෝද පින්නතුනේ මේ සියලු කෙලෙස් නිෂ්පාදනය කරන මැෂිම, දෘෂ්ටි නිර්මාණය කරන මැෂිම, සංකල්ප නිර්මාණය කරන මැෂිම, වචන නිෂ්පාදනය කරන මැෂිම, අපිට මමේ කියලා රාමුවක් නිෂ්පාදනය කරලා දෙන්නෙම මේ මමත්වයම තමයි, පුජ්‍යලත්වයම තමයි. පුජ්‍යල කෝණය, පුජ්‍යල දර්ශනය, පුජ්‍යල දැක්ම, පුජ්‍යල චින්තනය තමයි මේ සියල්ල නිෂ්පාදනය කරන්නේ. සියලු උපාදානයන් නිෂ්පාදනය කරන්නේ මේ පුජ්‍යලත්වය. මේ මමත්වයේ පවතින තාක්කල් ඔබට කිසිම ගැළවීමක් නැහැ. ඒක දරුණු වැලි අගලක වැටුණු මිනිස්සෙක් වාගේ, මඩ ගොහුරක වැටිච්ච මිනිස්සෙක් වාගේ පුදුම අපහසුතාවයකට පත් වෙනවා. යා රැඳී සිටියත් මඩේ ගිලෙනවා, මිදෙන්න උත්සාහ කළත් මඩේ ගිලෙනවා. ඒ නිසාවෙන් පින්තුනේ හැම අතකින්ම අර මඩ ගුහුරෙන් වැලි අගලකින් ගොඩ එන්නට බැරි මිනිසෙක් වාගේ නිරන්තරයෙන් පීඩා විඳින බොහෝ සත්වයන් දුගතිගාමී වන අල්ප වූම කොටසක් පින්තුනේ නියපිට රැඳි වැලි වගේ පොඩි පිරිසක් සුගතිහේ ඉපමුණවන ජීවිතයක් තමයි මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ. එනිසා අපි අතිශයින්ම වාසනාවන්ත අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. සද්ධර්මය අවදි කරන මොහොතක් මේ මොහොතේ පින්නතුන් හොඳ සිහියෙන් ධර්මය අහන්න ඕන, හොඳ වීරයක් තියෙන්න ඕන, හොඳ සිහියක් තියෙන්න ඕන පින්නතුනේ. පොඩි සිහියක් නෙමෙයි, හොඳම සිහියක් තියෙන්න ඕන. මෙන්න මේ කරුණු හොඳින් ඒ ධර්ම කරුණක් දේශනා කළාම ඒ ධර්ම කරුණ තුල තමන්ගේ ඥානේ පතිත කරන්න පුළුවන් ශක්තිය තියෙන්න ඕන. එහෙම නැතු ඒක ළඟින් ගියාට මදි. ඒක පතිත කරගන්න ඕන. හරියට බෝලෙකින් ක්‍රීඩා කරන ඔය ක්‍රිකට් ක්‍රීඩා වගේ ක්‍රීඩාවක් කරද්දී බෝලෙන් පහරක් එල්ල කරාම දක්ෂ ක්‍රීඩකයා බොහොම දුවන වෙර වීරියෙන් මේ බෝලේ රැක ගන්නවා. තේරෙනවනේ නේද? කැච් එකක් කරගන්නේ එවිට. අන්න ඒ වගේ කැච් කරගන්න පුළුවන්කම තියෙන්න ඕන, පතිත කරගන්න පුළුවන්කම තියෙන්න ඕන ධර්මයේ පින්නතුන. ඉතින් ගොඩක් අයට සමහරලාට ඔක බෝලේ බිම වැටෙනවා. වැටුනහම ඉතින් යාට ඒක ගන්න බැරි වෙච්ච එකක් හැටියට සලකනවා. ඒ වගේ අපි දක්ෂ වෙන්න ඕන. අපි ඉන්න තැනටම බෝලේ ඇවිල්ලා ඔඩොක්කුවට වැටි කියලා හිතාගෙන ඉන්නේ නැහැ නේද? බෝල අහුලන කෙනෙක් එහෙම හිතන් ඉන්නේ නැහැ නේ. ඔඩොක්කුවල් ළඟ ඉන්න තිබ්බනේ එහෙනම්. යාව හොඳ සැලකිල්ලෙන් ඉඳගෙන, උපාය මාර්ගිකව ඉඳගෙන, රැකගෙන ඉඳගෙන, ඒට දිවගෙන ගිහිල්ලා දක්ෂ ලෙස පැනලා ඒ බෝලේ රැක ගන්නවා. ආන් ඒ වගේ තමයි පින්නතුරි මේ ධර්මය අපි පතිත කර ගන්න ඕන, රැක ගන්න ඕන, අල්ල ගන්න ඕන. අපි එහෙමයි අපේ ගුරු ස්වාමීන් වහන්සේලා දේශනා කරද්දී අපි ඒ සැලකිල්ලෙන් සිටියා. ඉතින් අපේ රාහුල ස්වාමීන් වහන්සේත් අද වැඩම කරලා ඉන්නවා දේශනාවට. උන්වහන්සේ අපේ දේශනා අහනවා. ඒ වගේම උන්වහන්සේ ළඟත් යමක් තියෙනවා නම් සාකච්ඡා කරන උන්වහන්සේගෙනුත් අපි යම් යම් දේවල් තේරුම් ගන්නවා, ඉගෙන ගන්නවා. අපි එක සමාගමක් හැටියට, පිරිසක් හැටියට, කල්යාණ මිත්‍ර පිරිසක් හැටියට ගුරුවරු හොයාගෙන රට පුරාම යන ස්වාමීන් වහන්සේලා. ඒ වගේම දැන් නම් නැහැ. ඒ දවස්වල අපි කොහෙද ගුරුවරයෙක් ගැන ආරංචියක් ලැබෙන්නේ? අපේ ආරංචිය අපේ හාමුදුරුවන්ට දෙනවා, අපේ හාමුදුරුවෝ අපිට දෙනවා. අවබෝධයක් තියෙනවා නම් අවබෝධයේ බෙදා හදා ගන්නවා. අඩුපාඩුවක් තියෙනවා නම් ඒ ගැන සාකච්ඡා කරනවා. මේ දර්ශන වේදයේ පිළිබඳව පූර්ණ කැපවීමක් කරන, පූර්ණ කාලීන ජීවිතයේ කැපවීමක් කරන ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ. ඉතින් ඒ වගේ ජීවිතයේ එදා හිටපු ඒ උපතිස්සල කෝලිතල අද නැත්තේ නෑ. අදත් ඉන්නවා බුදුතුමනේ. ඒගොල්ලෝ අදත් ඉන්නවා. ඒ දහම හොයාගෙන බෙදාගෙන යන උතුම්. හොඳයි, හොඳ අවදියෙන් ඉන්න පින්නතුන්ට හොඳ ධර්ම කරුණු කීපයකින් සංග්‍රහ කරන්න කැමතියි. පවතින් නැති දහමක් තුලට ඔබ පත් වෙන්න ඕන. පවතින් නැති දහමක් තුලට පත් වෙන්න ඕන. දහමේ මතක් කරන්න එක තියෙන දෙයක් නෙමෙයි, අප්පතිට්ටං. දැන් ඔබ උත්සාහ කරන මමත්වය තුලින් උත්සාහ කරන මෙතෙන්ට ගමන් කරන්න බෑ පෙන්නතුනේ. ඊට පස්සේ කියනවා බෑනේ මට ඒක තේරෙන්නේ නැහැ, මට ඒක තේරුම් ගන්න බැරි වුණා. කාටද? මට තේරුම් ගන්න බැරි වුණා. මම කියන ඔබට මමත්වයේ ඇඳුම් තියෙනවනේ. මමත්වයේ ඇඳුම් තියෙනවා. ඒ සියල්ලම පසකින් තබා මමත්වය නොවන ඇඳුම් ඇඳගෙන මෙතෙන්ට එන්න ඕන. දැන් අපි මගුල් ගෙවල් වල යන මේ වෙන වෙන උත්සවවලට යන ඇඳුම් ටික ලිහලා තියලා අපි පන්සලට එන ඇඳුම් ඇඳගෙන පන්සලට ආවා. වැඩට අඳින ඇඳුම් ඇඳෙත් නැහැ. එන උත්සවවලට ඇඳුම් ඇඳෙත් නැහැ. අපි පන්සලට එන ඇඳුමින් අද පන්සලට ආවා. ආන් මේ වගේ මේ නිවනට යන්නත් අපි යම්කිසි ඇඳුමක් ඇඳ ගන්න වෙනවා. පවතිනවා කියන ඇඳුම් ඇඳගෙන යන්න බෑ මෙතන. පවතින්නේ නැහැ කියන ඇඳුම් අපිටම ඇඳ ගන්න සිද්ධ වෙනවා. මේ නොපවතින තැනට ගමන් කරා. ඒ නිසා අපිටත් සිද්ධ වෙනවා පුජ්‍යලත්වයක් නැති තැනට යන්න පුජ්‍යලයක් නොඉන්න. මේ සම්බන්ධතාවය ඇති වෙන්නේ එවිටයි පින්නතුනේ. එහෙම නැතුව ලඟ වෙන්න බෑ. අභිතමකෝ ව්‍යාපාරික සම්මන්ත්‍රණයක් තියෙනවා කියලා ව්‍යාපාරික සම්මන්ත්‍රණයට යන්න පුළුවන් ව්‍යාපාරිකයෙක් වෙන්න ඕන. එතකොට ඒ සම්මන්ත්‍රණේ ඒ ඉන්නවා. අමාත්‍ය රැස්වීමක් තියෙනවා කියලා හිතමු. ඒකට අමාත්‍යවරයෙක් වෙන්න ඕන. භික්ෂුන් වහන්සේලාගේ රැස්වීමක් කියමුකෝ. එතෙන්ට අපි භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන. ඒ සුදුසුකම් තියෙන අය තමයි එතෙන්ට එකතු වෙලා ඒ සාකච්ඡාව දෙන්නේ. ඒ වගේම පින්නතුනේ මේ නිර්වාණ ධර්මයේ, මේ නොපවතින ධර්මයේ ළඟට යන්න අපිත් නොපවතින ගුණයෙන් යුක්තව පැමිණෙන්න ඕන. මොනවද නොපවතින ගුණය කියලා කියන්නේ? අපේ මනස තුල, ඥානය තුල යම් පැවැත්මක් හදාගෙන ඒ පැවැත්ම තහවුරු කරගන්න නෙමෙයි උත්සාහ කරන්නේ. අපේ ළඟ තියෙන සියලුම පැවැත්මවල අර ඇඳගත් ඇඳුම් ටික විවිධ වර්ණයේ පැවැත්මවල බලාපොරොත්තු වුන් සංකල්ප තියෙන ඒ ඇඳුම් සියල්ල අසක තාලා අපි නොපවතිනවා කියන ගුණයට පැමිණියාම අර නොපවතිනවා කියන ගුණේ ඇඳුම් ඇඳගත්වා වගේ ඒ ගුණයටපත් වුණා වාගේ. අන්න නොපවතින දහම නොපවතින තැනක ඉඳලා බලනකොට පේනවා. එතෙන්ට වෙනස් වෙන්න හරිය අමාරුයි. ස්වාමීනි මේක ඔටුවගේ පිටේ දොඹ ගෙඩියක් තියනවා වගේ වැඩක්. කමක් නෑ. ඔබේ උත්සාහය තමයි ඕන. ඔබේ පිනට ඔබේ වාසනාවට සාර්ථක වුණොත් ඒ ඔබ මුළු මහත් විශ්වයේම දුර්ලභව ලබන්නට පුළුවන්, අතිශයින්ම දුර්ලභව ලබන්නට පුළුවන් අසිරිමත් දේ ඔබ ලබා ගත්තා වෙනවා. නිර්වාණ ධර්මය නොපවතින දෙයක් අපවත්තන් පවතින් නැති දෙයක් නිර්වාණ ධර්මය. තියෙන දෙයක් නෙමෙයි, පවතින දෙයක් නෙමෙයි. පවතින දේවල් කියන්නේ මොනවද? දැන් ජීවිතයක් පවතිනවා. කුඩා කාලේ, තරුණ කාලේ, මැදි කාලේ, වයසක කාලේ ආදී වශයෙන් පවතිනවා. ගහකොළ පවතිනවා, මහ පෘථුවිය පවතිනවා, සමාජ තලයන් පවතිනවා, ආගම් ධර්ම පවතිනවා, ඇලදොල ගංගා පවතිනවා. පවතිනවා විනාශ වෙනවා. පවතින දෙයක් නොවේ නිවන. පවත් වන්න පුළුවන් කමකුත් නැහැ, පවතින දෙයක්ුත් නෙමෙයි. පවත්නවා කියලා කියන්නේ කතාවක් වෙයි, පවත්නවා වැඩ, පවත්නවා ක්‍රියා කරනවා, යම්කිසි ආයතනයක පවත්නවා ක්‍රියා කරනවා. මේ පුජ්‍යලේකුට හදන්නත් බැරි, වඩන්නත් බැරි, දියුණු කරන්නත් බැරි, අවබෝධ කරන්නත් බැරි, අතක් තියන්න බැරි දෙයක් තමයි ඒ නිර්වාණ ධර්මය කියලා කියන්නේ. එහෙමනම් මේ පවත්වන්න බැරි තැන කොහොමද අපි පවත්වන්නේ? ඒ පවත්වන්න බැරි ධර්මයේ හමුවේදී අපි ඒ පැවැත්ම කියන එකෙන් නිදහස් වෙලා තමයි ඇතුල් වෙන්නේ මෙතෙන්ට. මේ වරද කොතනින්ද සිද්ධ වෙන්නේ කියලා ඒක යථාබෝධය තුලින් ඔබ තුල පැන නැග්ගොත් මිසක් වෙන්න තුනේ ලෙහෙසියෙන් අවශ්‍යතාවයට අරමුණු කරගන්න බැරි දෙයක්. ඒ නිසා හොඳ සිහියෙන්, හොඳ වීරියෙන්, හොඳ සැලකිල්ලෙන් ඉඳලා මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන උන පිළිපදින්න තියෙන දෙයක් නෙමෙයි. පිළිපැදීම් කියන්නේ පුජ්‍යලේකු විසින් පුජ්‍යල సంతානයක් සහිත මිනිස්සෙකුට යම්කිසි ක්‍රියාපද්ධතියක් හඳුන්වා දෙනවා. හරියට බාණ්ඩයක් හඳුන්වා දෙනවා වගේ. ඒ බාණ්ඩේ Tamanට හොඳයි කියලා හිතුනාම අරගෙන Taman පාවිච්චි කරනවා. අන්න ඒ වගේ වැඩක් තමයි පිළිපැදීම් කියන්නේ. මේ පිළිපැදීම් වලට එහා ගියපු, වෘතවලට එහා ගියපු විදර්ශනාවක් ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට හඳුන්වා දෙන්නේ. පිළිපැදීම් වලට එහා ගියපු ධර්මයක් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට හඳුන්වා දෙන්නේ. ධර්මයේ කොයි ආකාරයටද ඒ ආකාරයට ඔබ වෙනස් වන්න. ධර්මයේ කොයි ආකාරයේද ඒ ආකාරයට වෙනස් වන්න. ධර්මයේ පැවැත්මක් නැහැ, ඔබත් පැවැත්ම ඉක්මවන්න. ධර්මයේ පවත්වන්න බෑ, ඔබත් නොපවතින තැනකින් ධර්මයට පිවිසෙන්න. ධර්මයේ අරමුණු කරන්න බෑ, ඔබත් අරමුණක් නොගත් තැනින් මේ ධර්මයට පිවිසෙන්න. අනාරම්භන මේතා, මේක අරමුණු කරන්න බෑ, ඒ නිසා අරමුණක් නැති තැනින් ඔබ ධර්මයට පිවිසෙන්න. මේ ධර්මය අවබෝධ කිරීමට හරි අසීරුයි, ඒක මම පිළිගන්නවා. බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි ආනන්ද හැඳුරු කියන දේ අපිට තේරෙන්නේ. ඊට පස්සේ ඒතෝ ඊළඟට තේරෙන විදිය බණක් අහන්න යනවා. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් එහෙම මෙතන ඉන්න පින්නතුන්ට අපි යන් එවරස්ට් කන්ද තරණය කරන්න කියලා කතා කළොත් පින්නතුන් කී දෙනෙක් ලෑස්ති වෙනවද අර හිමාල පර්වතේ එවරස්ට් කන්ද තරණය කරන්න ලෑස්ති වෙන පින්නතුන් කී දෙනෙක් ඉන්නවද මෙතන? කොබලලා යන්න ලෑස්ති නැහැ ඇත්තෙන්ම අත උස්සන් බලන ඇත්තටම කවුරු හරි ලෑස්ති අනිවාර්ය. හැබැයි ඉතින් අර අර ඩෙඩ් සෝන් එකක් එහෙම තියෙන ඒවා මැරිලා එක්කෝ මිය ගිහලා එක්කෝ ජීවත් වෙලා ඉන්න පුළුවන්, ඔක්සිජන් නැතුව මැරෙන්න පුළුවන්. දැන් එක්කෙනෙක් හිටියා, තව එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් හිඳේ. හරි, අනිවාර්යෙන් ගිහිල්ලා ආවහම නිවන් දකින්නවා. මේ අපේ වැඩි දුර නෙමේ, අපේ පිදුරු සලා ගල කන්දට, සිරිපාද කන්දට ආදී වශයෙන් කතා කරොත් එහෙනම් මෙතනින් ගොඩාක් දෙනෙක් ඒවි. හැබැයි ඒක ලෝකේ තියෙන ඉහළම කන්ද නෙමෙයි. ලෝකේ තියෙන ඉහළම කන්ද නෙමෙයි ඒක. හැබැයි පොඩි කන්දකට අපි හැකි ප්‍රමාණයට අපි නැගගෙන යනවා. ඒක නෙමෙයි වැදගත් වෙන තුනේ. අපි ක්‍රමානුකූලව පුහුණු විය යුතුයි. එදා මහරහතන් වහන්සේලා ඒ පුහුණු කරපු ඒ ගමන් මගම ගමන් කළා, ඒ දර්ශන මාර්ගයටම අපි වැටෙන්න ඕන. කොන තරම් දුෂ්කර ගා තිබුණත්, මොන තරම් කැපවීමක් ඒ වෙනුවෙන් කරන්න තිබුණත්, ඒ දේ හොයාගන්න අපි මහන්සි වෙන්න ඕන. කායිකව නෙමෙයි මේක මහන්සි වෙන්න තියෙන්නේ, ඥානයි. කායිකව විසක් වෙන්න දෙයක් නැහැ, ඥානයේ ශක්තිය පමණයි අවශ්‍ය කරන්නේ. අපි ළඟ තියෙන දෘෂ්ටිය අපිට ඉවත් කරගන්න බැරි ගමනේ ඔය තියෙන්නේ. මං අහන්නම්කෝ මේ ප්‍රශ්නේ, නිවන කාගේද? ඔන්න ඔකට උත්තරයක් දෙන්න බලන්න. මොන ප්‍රශ්නයක් ඒක? උත්තරයක් දෙන්න බලන්න. ඒ වගේම මොඩ උත්තරයක් හම්බුනොත් හොඳයි. නිවන කාගේද? මොකද ඔබේ උත්තරේ? තමාගේ. තව උත්තරයක් දෙන්න බලන්න. කාටවත් අයිති නෑ. කාටවත් අයිති නෑ කියන්නේ හේතුව මොකක්ද? නිවන කාටද අයිති කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. යමෙක් අවබෝධ කරගත්තද, ඒ අවබෝධ කරගත්ත කෙනාට ඒක අයිතිය. යමෙක් අවබෝධ කර නොගත්තද, ඒ අවබෝධ කර නොගත් කෙනාට ඒ අයිති නැති බව. යමෙක් අවබෝධ කරගත්තද, ඒ අවබෝධ කරගත්ත කෙනාට ඒක අයිතිය. අවබෝධ කර නොගත්තද, අවබෝධ කර නොගත් කෙනාට ඒ අයිති නැති බව. එනිසා පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ ඥායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මාගේ ධර්මය මේ ප්‍රඥාවන්තයන්ට, ප්‍රඥාවන්තය මේක අවදි කරගත්තා, මේ ප්‍රඥාව නිර්වාණ විමුක්ති ඥාන දර්ශනය යාල තුළ ඒක පවතී. ඒක අවබෝධ කරගත්තේ නැත්තම් ඒ දක්වාම නෑ. දැන් බෝසතාණන් වහන්සේ බොහෝ කාලයක් දුක් විඳන හිටියා මේකේ අයිතිය නැතුව. අනේ මහණෙනි, මේ අයිතිය නැති නිසා මම ගොඩාක් කාලයක් දුක් විඳා. මේ අයිතිය මම ලබා ගත්තට පස්සේ තමයි මේ ලෝකේ ඇහැ පහළ වුණේ. මට ඇස් තිබුණේ නෑ, මම මෙච්චර කාලයක් අන්ධයි. කවුරුත් පුදුන් සත්වයේ දන්නේ නැහැ තමන් අන්ධයි කියලා. හිතාගෙන ඉන්නේ ඇස් පේනවා කියලා. පුදුන් හැම සත්වයකම අන්ධභාවයෙන් යුක්තයි. ස සත්‍ය දකින්නේ නැහැ පින්නතුනි. ඔහුගේ මනස තුල පිරී ඇත්තේ දෘෂ්ටි ජාලයකුයි සංකල්ප ජාලයකුයි පමණයි. මේ දෘෂ්ටිම අනුභව කරමින් දෘෂ්ටි හදනවා, සංකල්පම අනුභව කරමින් සංකල්පම හදනවා, ලෝකය තුලම වාසය කරනවා, තමන්ගේ ඉන්ද්‍රියන් වලට හැප්පෙන දේවල්ම අනුභව කරමින් තමන්ගේ රිසි පරිදි රුචි පරිදි ලෝකේ අපිට හදලා දුන්නු පරිදි විශ්වාසයන් ගොඩක් සංකල්ප ගොඩක් පවත්වාගෙන යන ජූතක බමුණෙක් ඉන්නේ හැම කෙනෙක්ගෙම පුතඥන මනස ඇතුලේ, පුහුදුන් මනස ඇතුලේ ඉන්නේ ජූතක බමුණෙක්. ජූතක බමුණගේ ස්වභාවය මොකද්ද? මිනිහට එපා දෙයත් ඕන, ඕන දෙයත් ඕන, හැමදේම ඕන, වැඩ කරන්නේ නැති හැමදේම ඕන. ඒ බඩචාරී ගම නිසා අවසානයේ ජූතක බමුණ අර බඩ උඩ තිබුණු අවසාන බත් ඇටෙත් කෑවහම පැලිල මලාලු. විනාශයට පත් වුණා කියලා තියෙන්නේ. ඉතින් ලේසි නෑ මේ ආධ්‍යාත්මික ජූතක බමුණාව ජය ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ බෝසත් චරිතයෙන් පෙන්වනවා මේ ලෝකයේ තියෙන උපාදානස්කන්ධය නැමැති ඒ ජූතක බමුණාගේ තියෙන ලක්ෂණ පොඩ්ඩක්වත් මේ වෙස්සන්තර කෙනෙක් ළඟ නැහැ කියන කාරණේ පෙන්වන්නේ. ඇත්තට කරේ නැහැ. ඇත්තට මේ ප්‍රායෝගිකව කරන දෙයක් නෙමෙයි මේ කාතාවෙන් මේ කතාවෙන් අපිට කියලා දෙන්නේ ආධ්‍යාත්මික සිද්ධාන්තය. එදා සම්මුති කතාවකින් ආධ්‍යාත්මික සිද්ධාන්තය කියලා දුන්නාම මිනිස්සු ඒ පරමාර්ථ කතාව තේරුම් ගන්න දක්ෂ වුණා, නැනති වුණා. අද කට්ටිය සත්තු කතා කරාද කියලා අහනවා. එහෙම කරාම හරිද වැරදිද කියලා අහනවා. එහෙම අහන්න යන්න එපා. ඒක කාටුන් එකක් වගේ දල සටහනක් එකතු කරලා දෙන්නේ මෙන්න මේ වගේ ආධ්‍යාත්මික සිද්ධාන්තයක් තියෙනවා කියන එක පෙන්වන්න. එහෙම නැතුව බෝසත් කෙනෙක් ඒ වගේ දේවල් කරන්නේ නැහැ. මේ ආධ්‍යාත්මික වශයෙන් ඒ ජූතක බමුණාගේ ලක්ෂණේ පොඩ්ඩක්වත් නැහැ බෝසතාණන් වහන්සේලා. දැන් ළමයි ටික ඉල්ලන වෙලාවේ නෑ මේ ළමයි ටික විතරක් මට තියෙද්දි අනිත් ඕන දෙයක් කරයි යන්න. දැන් රජමාලිගාව අතහැරලා ළමයි දෙන්නයි බිරිඳයි ඒ පිරිසනේ අරගෙන එන්නේ. ඒ මැදට අපි ජූතක බමුණා අර ඉන්න අනිත් ජූතක ටික අරගෙන ගියා මුළු මාලිගාවම. මේ පොඩ්ඩක් අරගෙන මේ වනගත වුණා. එදෙන්ටත් අපි ජූතක බමුණා දැන් දැනගත්තා මේ ජූතක බමුණගේ ලක්ෂණය මගේ ළඟ පොඩ්ඩක්වත් තියෙන්න බෑ. ධර්මයේ මතක් කරන්නේ අශේෂ විරාග නිරෝධ. ඇලීම කියන එක දශමයක්වත් ඒ ආධ්‍යාත්මික මනසේ තබාගෙන අපිට නිවන් සොයන්න බෑ, නිවන් දකින්න බෑ. ඇලීම කියන්නේ ඒ රාග කියලා කියන්නේ ඉන්ද්‍රයන් වලට තියෙන ආසත්ත්ව භාවයේ කැමැත්ත, ඇලී යාම, බැඳී යාම, විඳීම, විඳවීම. මේ ජූතක බමුණගේ ලක්ෂණ පොඩ්ඩක්වත් වෙස්සන්තර රජතුමා ළඟ නැහැ. වෙස්සන්තර රජ කෙනෙකුට දෙන්න බැරි දෙයක් ආධ්‍යාත්මය තුල අතහරින්න බැරි දෙයක් නැහැ. ඒක මහා පුදුම දෙයක්. ඒකනේ මේ ආර්ය ධර්මය අවබෝධ කරගත්ත උත්තමයෙක් එක්ක තර්ක කරලා වාද කරලා ගූරි දාලා දිනන්න බෑනේ. ඒකට හේතුව ලනුවෙන් අල්ලලා ඇද්දාම පස්ස බිමෑනෙන්න අතහරිනවා. අදිනයි අර අවුරුදු කාලේ කබා දෙනකොට නේද සාකච්ඡා කරලා එහා පැත්තේ කට්ටියගේ පස්ස බිමෑනෙන්න අතහරිනවා. ආන්න ඒ වගේ දිනන්න බෑ. ලෞතර බුදු කෙනෙක් එක්ක ආර්ය ශ්‍රාවකයොත් එක්ක කිසි දෙයකට දිනන්න බෑ. අදිනකොට පස්ස බිමෑනෙන්න අදහරන මේ කුණු කොට තියාගන්න. ওই දේවල් මට වැඩක් නෑ කියන ඒ ආධ්‍යාත්මයේ ආයි අතහරින්න බැරි දෙයක් නෑ පින්නතුනේ. මෙන්න මේක අතහරින්න බෑ කියලා කොන්දේසියක් ඇතුලේ තියෙනවයි කියලා හිතන්න එපා. ඒ නිර්වාණ ධර්මයේ යමෙක් සාක්ෂාත් කරගත්තද එයාගේ ආධ්‍යාත්මය තුළට තර්ක කරන්න වාද කරන්න එයා තුළ බැඳීම් ඇති කියලා විශ්වාස කරන්න තරම් දෙයක් නැහැ. එයා ආධ්‍යාත්මය තුළින් මරණය හා සමාන අතහැරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ මරණයේදී සිද්ධ වෙන අතහැරීම මේ මොහොතේදී සිද්ධ කරන්න. ඒ නිසා ඔබට මරණයේදී මැරෙන්න කලින් නිවන් දකින්න දැන් මැරෙන්න සිද්ධ වෙනවා. මරණයේදී මැරෙන්න කලින් නිවන් දකින්න නම් දැන් මැරෙන්න සිද්ධ වෙනවා. මලා වගේ ඉන්න මිය ගියපු කෙනෙක්සේ වාසය කරන්න. අර මහා කච්චායන ස්වාමීන් වහන්සේත් නේද මේ දේශනා කරනවානේ, මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොඩබ්බ ධර්මතා හමුවේදී මලමිනියක්සේ වාසය කරන්න. අන්දේක්සේ වීරේක්සේ ගොළුවෙක්සේ මලමිනියක්සේ වාසය කරන්න. හරි ප්‍රබල කතාවක් එතන තියෙන පිළිතුර. ඔබට මේ මලමිනිය කියන ස්වභාවය හරියට තමන් මිය ගියයි කියන ස්වභාවය තුළ හරියට අවදි වෙන්න පුළුවන් නම් ඔබට මේ ලෝකේ ස්වභාවයේ තථාගතත්වයේ දකින්න පුළුවන් පුජ්‍යලත්වයෙන් තොරව. ඉන් ගොඩාක් දෙනෙකුට දෙන්න බැරි හොඳ උත්තරයක් තමයි මේ මැරිච්ච මිනිසෙක් මොන වගේද කියලා. මැරිච්ච මිනිහා මොන වගේද කියලා ප්‍රායෝගික කරලා කියන්න ඕන. මැරිච්ච මිනිස්සෙක් මොනවද කරන්නේ, මොනවද කියන්නේ, මොනවද හිතන්නේ, මොන විදියටද ඉන්නේ? මම හොඳ ප්‍රශ්නයක් අහන්නම්, මේක ටිකක් හිතලා තේරුම් කරගන්න ඕන. මැරිච්ච මිනිස්සු මැරිලාද ඉන්නේ? හැමදේම තේරෙන්න උවමනාවක් නැහෙනේ. තේරෙන්නේ නැති දේවල් විදර්ශනා කරගෙන යන්න ඕන. පැහැදිලිවම ඉගෙන ගන්න තැන නෙමෙයි මෙතන. මැරිච්ච මිනිස්සු මැරිලාද ඉන්නේ? හොඳට නුවණට ගෝචර කරගෙන උත්තරයක් දෙන්න බලන්න. අහපු දේවල් වලට උත්තර ගැළපෙන උත්තර වගේ නෙමෙයි, තමාගේ මුළු ආත්මය තුළින් පැන නගින පිළිතුරු ලබා දෙන්න ඕන. මැරිච්ච මිනිස්සු මැරිලාද ඉන්නේ? මොකද්ද ඔබගේ පිළිතුර ඒකට? මම ඒකට පිළිතුරක් දෙන්නම්. ඒ පිළිතුර තේරෙනවා නම් ඒ තේරෙන අය අතෝස්වන්න ඕන. මැරිච්ච මිනිස්සයෝ මැරිච්ච මිනිස්සයා මැරිලා නෙමෙයි ඉන්නේ. කොබලන්න ඒක තේරෙන අය අතෝස්වන්න. බොහොම හොඳයි, බොහොම හොඳයි, බොහොම වටිනවා. මැරිච්ච මිනිස්සයා මැරිලා නෙමෙයි ඉන්නේ. එතන බොහෝ දෙනෙකුට දැන් මේක තේරෙන්නේ නැහැ. දැන් අපිට සිද්ධ වෙන්නේ උන් උතනයි ප්‍රශ්නේ. නිරෝධ වෙලා නිරෝධ වෙච්ච කෙනෙක් ඉන්නවා. ආන්න එතන ප්‍රශ්නේ. විමුක්ති වෙලා විමුක්තිදායක කෙනෙක් ඉන්නවා. සමාධියට පත් වෙලා සමාධි වුණු කෙනෙක් ඉන්නවා. විරාගික වෙලා විරාගික වුණු කෙනෙක් ඉන්නවා. සංවර වෙලා සංවර වෙච්ච කෙනෙක් ඉන්නවා. ඒ මෙතනින් බෑ පින්නතුනේ. ඒ නිර්වාණය කියන එක, ඒ ලෝකෝත්තරත්වය කියන එක, ඒ අමරණීයත්වය කියන එක තේරුම් කරගන්න බෑ. සංවර වුණු කෙනෙක් ඉන්න බෑ. මාර්ගඵල අවබෝධ කරගත්ත කෙනෙක් ඉන්න බෑ. මැරිච්ච කෙනෙක් නෑ. කොතනද නැත්තේ? මලමිනිය තුර මැරිච්ච කෙනෙක් නෑ. මලමිනියට මැරිච්ච කෙනෙක් නෑ. ජීවත් වෙලා ඉන්න අයට ඕ මැරිච්ච කෙනෙක් ඉන්නෝ. මෙයා විදුහල්පති කෙනෙක්, මෙයා ග්‍රාම සේවකයෙක්, මෙයා මේ වගේ තනතුරේ කෙනෙක්, මේ වගේ කෙනෙක් කියලා උන්න ගුණ වරුණා කරනවා, නයිකුත් දේවල් කරනවා. මැරිච්ච කෙනාට දැන් මැරිච්ච කෙනෙක්. ඔබට තේරෙනව නේද මේ ඉන්ද්‍රියන් සහය ගලවන්න තියෙන අමාරුව, අපහසුව? ඔබට කලුගලකින් ගහලා කලු ගලක් බිඳිනවා සිඳිනවා වාගේ ඉන්ද්‍රියන් තුලම ඉන්න අපි ඉන්ද්‍රියන් ඉක්මවා යන්න වැරදැරීම. ජලය තුල ඉඳගෙන ජලය උපයෝගී කරගෙන ජලයෙන් නෙගටට එන දක්ෂ පිහිනුම් කරුවෙක් වාගේ ඔබ ඉන්ද්‍රයන් තුල ඉඳගෙන ඉන්ද්‍රයන්ම මෙහෙවලා ඉන්ද්‍රයන් වලින් ඔබට ගමන් කරන කෙනෙක් වෙන්න ඕන. මේ ආර්ය ශ්‍රාවකයෙකුට පින්නතුනේ මේ වචනයක් ඕන විදියකට දේශනා කරන්න පුළුවන් අයිතියක්. සෑම වචනයකින්ම සිද්ධ වෙන මානසික ලක්ෂණයක් වෙනස් කිරීම මිසක් කිසිම සත්‍යයක් මේ වචනය තුල නැහැ පින්නතුනේ. සමහර අයට ඔව් කිව්වහම ගොඩ නැගෙන සත්‍ය, නැහැ කිව්වහම ගොඩ නැගින්නේ නැහැ. ඒ දෙයම නැහැ කිව්වහම ගොඩ නැගෙන සත්‍ය ඔව් කිව්වහම ගොඩ නැගින්නේ නැහැ තව කෙනෙක් ළඟ. එනිසා මේක හදවතින් හදවතකට කෙරෙන සංනිවේදනයක්, ආමන්ත්‍රණයක්, රිද්මයක් හැටියටයි මතක් කරන්න පුළුවන්. සත්‍ය වූ වචන නැහැ පින්නතුනේ. බොරු වූ වචන නැහැ. සමහර දේවල් ඔව් කිව්වහම බොරු, සමහර දේවල් ඔව් කිව්වහම හරි. දැන් ඔව් කියන වචන ඇතුලේ තියෙනවද සත්‍යය? නේද? සමහර වචන වලට නෑ කිව්වහම සත්‍යයක්, සමහර කාරණාවල් වලට නෑ කිව්වහම ඒක සත්‍යයක්. නෑ කියන වචනය ඇතුලේ සත්‍යයක් නෑ. මොන චිත්ත රටාවක්, සංකල්පයක් ආරක්ෂා කිරීමයි මේකින් කරන්නේ. සමස්ත ලෝකෙම දුක පිණිස පවතිනවා, දුක මත පවතිනවා, දුකම පදනම් කොට පවතිනවා. බාහිර ලෝකෙ නෙවෙයි ඔබේ ආධ්‍යාත්මික ලෝකෙ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, චේතනා, චිත්ත, චෛතසික ධර්මයෝ දුක පිණිස පවතිනවා. නිරුද්ධ වූ තැන, නිදහස් වූ තැන මෙන්න මේ වගේ කියලා රටාවක් හදන්න බෑ. රටාවක් හදලා දුන්නට ඒ රටාව ඔබ තුල පිහිටන්නේ නැහැ. නිර්වාණයට රටාවක් නැහැ. මක් නිසාද? නාම රූප දෙකෙන් නිරුද්ධව සැකසෙන දෙයකට කොහොමද රටාවක් හදන්නේ? ඔබේ ඔය මානසික ලෝකය ඍෂිසේ කැමැතිසේ මවන ලද ඔය ලෝකය තුල රටාවක් පවතිනවා. නමුත් පින්නතුනේ නිර්වාණ ධර්මයේ රටාවක් මෙන්න මේකයි නිර්වාණ ධර්මයෙන් කියලා රටාවක් හදලා ඔබට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. චිත්‍රයකින්, රූපයකින්, ශබ්දයකින් නිර්වාණය කියන වචනේ ඇතුළතත් නිර්වාණය නැහැ. නිර්වාණය කියන වචනේ ඇතුළත නිර්වාණය නැහැ පින්නතුනේ. අකාලික කියන වචනේ ඇතුළත අකාලික බව නැහැ. නිරෝධය කියන වචනේ ඇතුළේ නිරෝධය නැහැ. අවේදනාව කියන වචනේ ඇතුළේ අවේදනාව නැහැ. අසංකාරික කියන වචනේ ඇතුළේ අසංකාරික බව නැහැ. ඒකේ තියෙන සංකාරික බව. විමුක්තිය කියන වචනේ ඇතුලේ විමුක්තිය නැහැ. මේ නිර්වාණ ධර්මය අවබෝධ වෙන්නේ නිරෝධය සොයා යන කෙනෙක්. කුමක නිරෝධයද? ඇසේ නිරෝධය සොයා යන කෙනෙකුට. මනසේ නිරෝධය සොයාගෙන යන කෙනෙකුට. සමහර අය නිරෝධය නෙමෙයි හොයන්නේ, ඒකෙනුත් සංස්කාර හොයනවා. නිර්වාණයත් සංස්කාර හොයන්නේ. නිර්වාණ ධර්මයේ කියලා සංස්කාර හොයන්නේ. අන්න එතකොට තමයි ඒගොල්ලන්ට අර අභිධර්මයේ ඉලක්කම් ටිකක් දුන්නාම, සූත්‍ර සංකල්ප ටිකක් හැටියට දුන්නහම අන්න ලස්සනයි. මොකද නිර්වාණ සංකල්පේ කොට නැගෙනවනේ. නිරෝධ සංකල්පේ. අනිත්‍ය සංකල්පේ ඕන. ඒ නිසා අනිත්‍ය සොයාගෙන යන කෙනෙක් වෙන අනිත්‍ය සංකල්ප ඉල්ලන්න එපා. සූත්‍ර නිර්වාණ සංකල්ප ඉල්ලන්න එපා. අභිධර්ම සංකල්ප ඉල්ලන්න එපා. ඒ සැබෑ ආධ්‍යාත්මයට පිවිසෙන්නේ. ආධ්‍යාත්මය හඳුනා ගැනීම කියන්නේ එකක්, ආධ්‍යාත්මය නිරෝධ කිරීම කියන්නේ තව එකක්. ආධ්‍යාත්මයේ චිත්ත ප්‍රභේද මනෝවිද්‍යාඥයන් පවා සොයාගෙන තියෙනවා. බුදු කෙනෙක් බුදු වෙන්න කලින් ශාල ප්‍රමාණයක් සොයාගෙන තිබුණා. විශේෂයෙන් Hindu දහම තුළ චිත්ත ලක්ෂණ, චිත්ත ප්‍රභේදන විශ්මිතයි. ඒක කොහොමද හොයාගත්තේ කියලා. ඒක මහා මනෝවිද්‍යාවක්. ඒ සිතේ ක්‍රියාවලිය පැවැත්ම සංවේදන අතිශයින්ම සියුම් වූ සංවේදනා ලක්ෂණ බෙදලා 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 මිශ්‍ර වේදනාවල් හොයාගෙන 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 කෙලෙස් හොයාගෙන 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 ලියලා තියෙනවා. ඒ මිනිස් సంతානයක් තුල පවතින ප්‍රභේදන. හැබැයි නිරෝධය තුලට පැමිණියාම අර ප්‍රභේදන වලින් එකක්වත් වැඩන්නේ නැහැ. දැන් අපි පාරේ යනකොට කොච්චර දේවල් තියෙනවද? නමුත් හැම දෙයකටම අපි කියාගෙන යන්නේ නෑ. මේ ගහත් මගේ නෙමෙයි, මේ ගේ මගේ නෙමෙයි, මේ පාර මගේ නෙමෙයි, අර යන පේන වාහනේ මගේ නෙමෙයි කිය කියන්නේ නෑ නේද? මගේ නෙමෙයි නම් සද්ද නැතුව යනවා. මෙන්න මේ අපේ බෞද්ධ පිරිසලා ඇස්ති වුණානේ මේවා මගේ නෙමෙයි මගේ නෙමෙයි කියලා හිතන. මගේ නෙමෙයි නම් ඒ ලක්ෂණේ පවතින නිහඬව ගමන් කරනවා. හොඳයි, දැන් තමන්ගේ කියලා තමන් පත් කරගෙන සිටින්නේ කුමක්ද? තමන්ගේ කියලා තමන් කිසි දෙයක් ආධ්‍යාත්මය තුලින් පත් කරගෙන නැත්නම් ඒ කියන්නේ දහමව මගේ කියලා පත් කරගෙන නැත්තම් ඉතාම හොඳ. අන්දේවල් පමණක් නෙමෙයි, මේ දහමවත් මගේ නෙමෙයි කියලා පත් කරගෙන ඉන්නවනම් අන්න ඒක තමයි හොඳ. සියලු ලෝකයන්හි නොඇලෙන සංඥාව. කොහොමද ඒක හඳුනගන්නේ? එතන කිසිවක් හැපෙන්නේ නැහැ පින්නතුනේ. සබ්බ ලෝකයේ අනිමිගත සංඥා තවන්න තේරෙන්න නම් සියලු ලෝකයන්හි නොඇලෙන සංඥාව තමන් දකින්න නම් තමන්ට ඒක තේරෙන්න නම් ඒක තේරෙන්න පින්නතුනේ වේදනා හැපෙන්නේ නැති බව සැපයි පින්නතුනේ. මේ සංඥාවේ මේ වේදනා හැපෙනකොට ගිනි පොකුරු ඇඟේ වදිනවා වගේ මනුස්සයාගේ පිච්චීම බුදුරජාණන් වහන්සේ උදාහරණයක් දැක්කා. අර උලක් හුලක් ගිනි හුලක් අරගෙන යන මනුස්සෙක් වාගේ කියලා. ගිනි හුලක් රාත්‍රී කාලේ අරගෙන යන මනුස්සයෙකුට අර ගිනි දැලි කොටස් ඇවිල්ලා ඇඟේ වැඩි වැඩි කොච්චර හරි පිච්චෙනවා ඒ මනුස්සයා. මේ මනුෂ්‍යයා කියලා කියන්නේ මේ ගිනි කුලක් අරගෙන යන කෙනෙක් වගේ. හැම තිස්සෙම එයාගේ අර සංඥාවේ අර තියෙන වේදනා හැපීම නිසා ඒකෙන් දැවි දැවි පිච්චෙනවා. එමන නිරෝධ සංඥාව අපි හඳුනගන්නේ අර ගිනි හුලේ පිච්චීම අවසන් වෙන්න ඕන. ඒ කියන්නේ සංඥාවේ නිරෝධ සංඥාවේ කිසිවක් හැපෙන්නේ නැත්නම් තමයි නිරෝධ. හැපුණොත් එතන නිරෝධ නැහැ, හැපීම එතන බලපෑම්. ඉතින් මේ ආර්ය ධර්මයේ තේරුම් කරගත්තාම ඒක හැපුණා හැපුණා විතරයි ටග්ගාල එතනින් ඉවත් වෙලා යනවා. හැපෙන්නේ නැතුවම වාසය කරන්නත් පුළුවන්. හැපුණත් එසෙනින් ඒක විශ් වෙලා යනවා. එතකොට අර දැවීමක් දිගින් දිගට යෑමක් නැහැ. හරියට අර නෙළුම් පතට වැටෙන දිය බිඳ ඒක කෑලි කෑලි වලට බිඳිලා විසිරිලා යනවා. නෙළුම් පතේ මුකුත් නැරෙන්නේ. දැන් අපි දකිනවා නෙළුම් විල් තියෙනවා, මහා වැහි වහිනවා, නෙළුම් කුල ටික ඒ විදිහටම තියෙනවා. ඒ උපමා කළේ ඇයි මේ තථාගත මනස පුබුදවා ගත්ත උත්තමයන්ගේ ලක්ෂණය. ඒ නිසා ඔබටත් ඔබේ අර ජූතක බමුණගේ මල්ල සහ ජූතක බමුණාව ඔබේ ආධ්‍යාත්මය තුළින් ඉවත් කරලා වෙස්සන්තර රජුරු නාවල හොදලා ඉස්සරහට ගන්න ඕන. වෙලා දෙන වෙස්සන්තර රජුරු ගැට ගහලා මුල්ලකට දාලා ජූතක බමුණ ඉස්සරහට ගන්නවා. ඊට පස්සේ ඉතින් මිනිස්සු දුවගෙන දුවගෙන යනවා, පැලිලා මැරෙනවා, සසර දුගතියට යනවා. යම්ස ඥානවන්තයෙක් තේරුම් අරගෙන අර ජූතක බමුණව ඈත් කරලා දාලා වෙසන්ද රාජ්‍ය රෝහලට අරගෙන එතනින් අවදි වෙනවා. වෙනතුනි අපිට දෑතින් අතහරින එකද ලේසි, මනසින් අතහරින එකද ලේසි කියලා කල්පනා කළොත් එහෙම ඔබට තේරෙයි මනසින් අතහරින එක තමයි අපහසුම කාරණේ. හිතෙන් අතහරින එක තමයි අපහසුම කාරණේ. හිතෙන් අතහරිනවායි කියන්නේ අනග්ගහිත චිත්තය කියන එක උපදවනවායි කියන එක. අනග්ගහිත චිත්තයක් උපදවන්න බෑ පින්නතුනි මමත්වයක් තියෙන කෙනෙකුට. එයාට තියෙන්නේ ගහිත චිත්තයක්මයි, ගන්න දෙයක්මයි ඒ තුලින් තියෙන්නේ. මොනවා හරි ගන්නවා. පුණ්‍යාවි සංකාරය අපි හිතමු මේක හොඳ දෙයක්. පින හොඳ දෙයක්නේ. එතෙන්ට තමයි එන්නේ අවසානේ. ලෝභ දේශ මොහ අඩු කරලා ඒව යටපත් කරලා තදංග පස්සේ ප්‍රහාණය කරලා එනෝ මේ පුණ්‍ය කුසලයට ශක්තියට එනවා. ඇවිල්ලා ඒක පුණ්‍යාවි සංඛාරා වෙනවා. ඒකත් පැවැත්මේම ලක්ෂණේ කොටසක්. පුණ්‍යාභි සංකාරය ගත්තොත්. ඉතින් අපි කියන්න පුළුවන් අපි දීලා ඉතින් හොඳ හිතක්නේ පවත්වාගෙන තියෙන්නේ කියලා. ඒක හරි. එතන පුණ්‍යාභි සංකාරය රැස් වුණොත් එහෙම ඊට පස්සේ ඒ පුණ්‍යාභි සංකාරය තුළ දෙයයි. ඒ නිසා අපිට පින අවශ්‍යයි. හැමෝටම මේ යමිසි පුණ්‍ය බලයක් තියෙන්න ඕනේ. ඒක හරි. නමුත් ඒක සසර රැඳීමට සංස්කාරයක් වෙන්න ඉඩ දෙන්න එපා. සංස්කාරයක් බවට වෙන්න ඉඩ දෙන්න එපා. දැන් ඔබට gedara අවශ්‍ය හැම දෙයක්ම අවශ්‍යයි. යාන වාහනයක් අවශ්‍යයි, ලස්සන ගෙයක් අවශ්‍යයි, බඩු මුට්ටු අවශ්‍යයි. ඒ හැම දෙයක්ම තියෙන්න ඕනේ. හැබැයි සසර රැඳීමට එක දෙයක්වත් බලපාන්න දෙන්න එපා. එන්නනේ. සසර රැඳීමට තරමට ආසත්ත බැඳීමක් ඒ කිසි දෙයක පවත්වන්නට එපා. තෘෂ්ණාවකුත් තියෙනවා, තණ්හාව කියලා එකකුත් තියෙනවානේ. ගලවන්න බැරි ඇලීම් තියෙනවානේ. දැන් ඇලීම් ගම් වර්ග තියෙනවා, එක එක ඒවා තියෙනවා. සමහර ඒවා ඇලුවොත් ගලවන්න පුළුවන්, සමහර ඒවා ඇලෙව්වහම ගලවන්න බෑ, පිච්චිලාම ඇලෙනවා එකට. ඒ ගම් එකේ තියෙන සැරට. ඒ නිසා සමහර අයගේ මේ මනසේ ශ්‍රාවය කරන ගම් එක 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 විදියයි. සමහර අයගේ ගම් එක බොහොම ඇලෙන අඩුයි. ගලවන්න පුළුවන් ඕන වෙලාව. හරි ලේසියෙන් තමයි ඔක්කොම සාන්තන් තමයි ඇල්ල තියෙන්නේ. සමහර ඒවා නෙමෙයි පිච්චිලා එකට ඇල්ලනවා. ස්වාමි භාර්යාව වශයෙන් වේවා, ධන සම්පත් එක්ක වේවා, මේ තදින් ඇලෙනවා. අපි හිතනවා මේ තදින් ඇලිච්ච තරමට තමයි මේ දේ සාර්ථක කරගන්න පුළුවන් කියලා. ඒක වැරදි අදහසක්. මේ ලෝකෙහිම අතහැරපු උත්තමයන්ගේ නාමය නෙමේද ලෝකෙ පවතින්නේ? අතහැරපු උත්තමයන්ට නෙමේද මේ ලෝකයේ විශාල තැනක් ලැබිලා තියෙන්නේ කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඒ නිසා අපේ ළඟ පවතින ඒ ගම් එක මොන වගේ ප්‍රමාණයකින්ද කියලා තේරෙනවා. උන්වහන්සේට පින්කමක් තියෙනවා කඩින්. ඒසයි ගම් එකේ ප්‍රබලත්වය ඔබ බලන්න ඕන දෙයක්, අලවන ප්‍රමාණයේ ශක්තිය. ඔබ ඉස්සරහා ප්‍රබුද්ධ වෙන තරමට, උසස් වෙන තරමට මගේ දේශනාව උසස් වෙනවා. ඒ නිසා ඔබ ඉහළ උසස් දර්ශන වේදයන් පවත්වා ගන්න වග බලා ගන්න. ඔබ සරල වෙන තරමට මම සරල වෙයි. ඔබ තියුණු වෙන තරමට මා තියුණු වෙයි. ඒක ස්වභාව ලක්ෂණයක් මා ළඟ තියෙනවා. විශිෂ්ටයන් හම්බුනාම මම විශිෂ්ටයන් බවට පත් වෙනවා. සරල මිනිසුන් හම්බුනාම සරල බවට පත් වෙනවා. මොකද මම කිසිවෙක් නෙමෙයි. නැබේ හාමුදුරුවෝ හැමේ ඉන්නකොට මට ඒ ටැලන්ට් එකට මම එනවා. මහා දාර්ශනික වේද ඥානත් එක්ක ඉන්නකොට ඒ ටැලන්ට් එකේ ඉන්නවා. ඒස හැමතිස්සෙම ඔබ ඉහළ තලයකින් මනස පවත්වන්න. එහෙද ස්වාමීන් වහන්සේට එන්නෙම නැතුව ඉන්න බැරි වෙනවා. ඒ තලයට ඇවිල්ලා එතනින් එහාට කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ඉන්න තලයේ ඉඳලා ඔයත් තාම පහළ තලයකට ඉන්නවනේ, මට ඔබට උදව් කරන්න සිද්ධ වෙන්න පහළටම එන්න වෙනවා. ආයි කන්ද පල්ලෙහාට ඇවිල්ලා ආයි සරල දැනින් සරල පඩි පිළිබඳව විග්‍රහයන් කරගෙන මෙයාව අතින් අල්ලගෙන ඉස්සරහට 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 ගෙනියන්න වෙන්නේ. ඒ නිසා ඔබේ තියෙන මානසික ධෛර්යයේ ශක්තියේ ගුණේ ප්‍රමාණයට ස්වාමීන් වහන්සේගෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. එනිසා විශේෂයෙන් ධර්මය අසලා, ධර්මය වඩලා, මනස ශක්ති සම්පන්න කරගෙන දේශනයක් අහන්න පැමිණෙන පින්නතුන්ට ශාල වාසි ප්‍රයෝජන ගන්න පුළුවන්. අපි සාකච්ඡා කරව මොන වගේ තත්ත්වද තමන්ට තියෙන්නේ, මොකද්ද බාධාවක් හැටියට යමක් දැනෙන්නවද, නැත්නම් ඇත්තම බාධා නැතුව තමන්ට නිර්වාණයේ ඇවිද යාමට පුළුවන්කම තියෙනවද, බැඳීමෙන් තොරව ඇවිද යෑමේ හැකියාව තියෙනවද, නිර්වාණ භූමියේ ඇවිද යාමට හැකියාව තියෙනවද, මොකද්ද ඔබේ පටලැවීම? දැන් අපි එවරස් කන්ද මුදුනට නගින ලෑස්ති වෙච්ච මහත්තයගේ මොකද්ද පටලැවීම? සංඥාව නේද ඇවිල්ලා හැමතිස්සෙම හිර වෙන්නේ. සංඥාව හිර වෙනවා, සංඥාව ඉක්මවා ගන්න බෑ. මොකද හේතුව, අපි දහම ප්‍රායෝගික කළේ නෑ, දහම ඉගෙන ගත්තා. ඒකට දහම කියලා දෙයක් අපි මෙහෙම දැකලා ඔළුවට අරගෙන භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරා වදාලා කියලා අපි ඒක තියා ගන්නවා. මෙහෙම ගන්නවා, මෙහෙම ඔළුවේ තියා ගන්නවා. අපි ඒක ඔළුව පුරවගෙන ඒ විදියට කටයුතු කරනවා. පණ්ඩිතයෝ මේ විදියට හැසිරෙන්නේ කියලා ඉගෙන ගත්තාම පණ්ඩිතයෝ වගේ හැසිරෙනවා. ඈ ඉවසන අය මේ වගේ කියලා ඉගෙන ගත්තාම ඒ වගේ ඉවසනෝනේ. සංවරය මෙහිමයි කියලා ඉගෙන ගත්තාම ඒ වගේ සංවර වෙනවා. මොන ප්‍රශ්නේ? දැන් දවසක් මහත්තයෙක් මෙහෙම බෙල්ල කඩාගෙන ඉන්නවා. මම අහුවා, ඇයි ඔබතුමා මේ බෙල්ල මෙත්ත කර නවාගෙන ඉන්නේ? මම ඉතිහාසනීයයක් කියලා. නෑ නේ තිස්සාවෙන් වහන්සේ, වීකරලක් වුණත් පැහැෙනකොට නැමෙනවනේ කිව්වා. දැන් මම කිව්වා වීකරල නැමෙන නිසා ඔබතුමත් නැමිලා ඉන්නේ කියලා. ඉතින් අර ඒ වගේ අපි ඉගෙන ගන්න මේ අමුතු චරිත පඬිවරු ඉන්නේ මෙහෙමයි කියලා ඔන්න පඬිවරය වගේ වෙනවා. පඬිවරු වැදගත් අය අඳින්නේ මෙහෙමයි කියලා දැන් සමහර අය තේරුම් ගත්තාම වැදගත් වගේ අඳිනවා. නේද? වැදගත් අය පාවිච්චි කරන වාහන කියලා කිව්වහම මේ වගේ වාහන ගන්න එහෙම යන්නේ නැහැ. ඈ වැදගත් අය පහල දින ඔරලෝසු මේක මුදුමාල මේක කියලා ඔන්න ඒතනින් ඒ දේවල් ගන්නවා. මෙන්න මේ මේ தත්වෙන් අපි නිදහස් වෙන්න ඕන, මේ රංග බඩලෙන් නිදහස් වෙන්න ඕන. එනිසා ඉවසනවා වගේ වෙන්න එපා, පඬිවරු වගේ වෙන්න එපා, සංවර වගේ වෙන්න එපා. දැන් මේ සංවර වගේ වෙච්ච අය හරි සංවරයි, හරි හිමින් අඩිය තියලා යන්නේ, හරි හොඳ වචන කතා කරන්නේ. නමුත් ඇතුලේ පේන ගිනි බෝලේ මේ විදිහටම කැරකෙනවා කියලා. ඒ වගේ වෙන්න එපා, කෙනෙක් වෙන්න. ඒ නිසා අර රංග මඩල සම්පූර්ණ අයින් කරන්න. ඔබ ඉවසන වගේ කෙනෙක් වෙන්න එපා, උගත් කෙනෙක් වගේ වෙන්න එපා, දැනුවත් කෙනෙක් වගේ වෙන්න එපා. දැන් ඔන උගත්තු මේ වගේ තමයි කටයුතු කරන්න කියලා ඔන එහෙම වෙන්න එපා. ඒ නිසා මේ වගේ වෙන එක සම්පූර්ණයෙන් අයින් කරලා දාන්න. ඊළඟට අපිට පුළුවන් ද නිවන් දැක්ක වගේ වෙන්න. නිවන් දැක්ක වගේ වෙන්න යන්න එපා. එහෙම වෙන්න යන්න එපයි කියලා කියන්නේ අපිට අපේ සංඥාවෙන්, සංඥා රඟ මඩලෙන් අපිට ඉවත් වෙන්න පුළුවන් කමක් වෙන්නේ නෑ. අර සංඥාවක් අරගෙන අර විදියට රඟ දක්වන්න උත්සාහ කරනවා. එනිසා කිසිම කෙනෙක් වගේ වෙන්න එපායි කියන්නේ ඒ වගේ සමාන දෙයක් නිර්මාණය කරන්න එපා. වගේ වීමෙන් පමණක් නෙමෙයි, ඔබ නොවීමෙන්ද අවදි වෙන්න ඕන, නිදහස් වෙන්න ඕන. ඔබ ඔබවත් වෙන්න එපා. අපි කියන ඔබ වෙන කෙනෙක් වගේ වෙන්න එපා, ඔබ ඔබ වෙන්න කියලා අපි එතෙන්ට එන්න ඕන ඉස්සෙල්ලා. ඇවිල්ලා අවසානයේ ඔබ නොවිය යුතුයි. ඔබ නොවුනොත් ඔබ කවුද? ඔබ නොවුනොත් ඔබ කවුද? හැම දෙනාගේ මහන ප්‍රශ්නය. ඔබ ඔබ නොවුණු ඔබ කවුද? කවුරුත් නෙමෙයි. ඔබ ඔබ නොවන්න. ඔබ ඔබ වගේ වෙන්න නෙමෙයි, මම මම වගේ වෙන්න නෙමෙයි, මම මම නොවන්න. විග්‍රහ කරන්න බැරි සත්‍යයකට ඔබ පැමිණෙනවා නම් එයයි ධර්මය. අවේදීත ධර්මයකට පත් වෙනවා නම් එයයි ධර්මය. විරාගික භවකට පත් වෙනවා නම් එයයි ධර්මය. අපේ සංඥාව යමක් ස්පර්ශ වෙන්න ඕනේ කියලා අපි හිතන්න ඕනේ. මේ ඉන්ද්‍රයන් වල ස්පර්ශ නොවීමයි ධම කියලා හිතන්නේ. ඉන්ද්‍රයන් වල ස්පර්ශ වීම නෙමේ ධම. ඉන්ද්‍රයන් තුල ස්පර්ශ නොවීමයි ධම. එතනයි සැනසෙල්ල, එතනයි විවේකය තියෙන. අර හැපෙනව නම් චිත්ත විවේකය නෑනේ. හැපෙන්නේ නැති තැන තමයි විවේකයේ තියෙන. අර ගිනිගුල බිමින් තිබ්බා. ගිනිගුලේ දැලි වලින් පිච්චෙන්නේ නෑ යා. ගිනිගුල බිමින් තිබ්බ හැපෙන්නේ නැත්තම් තමයි සංකේ. හැපීම නෙමෙයි, හැපෙන්නේ නැත්තම් තමයි සංකේ. හැබැයි එතන පවතින්නේ මැරිච්ච අය මැරිලා නැහැ කියන ධර්මතාවය. මැරිච්ච අය මැරිලා නැහැ කියන ධර්මතාවය. හැබැයි අපේ මාත්‍ය හොයනවා මේ බුදුරජාණන් වහන්සේගේ නිවනමයි හොයන්නේ. බුදුරජාණන් වහන්සේගේ නිවනමයි හොයන්නේ. මම දැනගත්තට අපේ මැතිතුමාට හොඳ ත්‍රිපිටකය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන, සූත්‍ර පිටකය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන තරුණ මහත්මයෙක්. බුදුරජාණන් වහන්සේගේ නෙමෙයි නිවන. තථාගතයන් වහන්සේ මේක දේශනා කළා. තථාගතයන් වහන්සේ ලොව පහළ වුණත් නැතත් මහණෙනි හැමදාම මේ නිවන පවතිනවා. තථාගතයන් වහන්සේ කියා අපි හඳුනාගත්තට සිද්ධාර්ථ ඒ ඉන්දියාවේ ජීවත් වෙච්ච මනුස්ස රත්නය තථාගතයන් වහන්සේ නමක් තථාගත කියලා ආමන්ත්‍රණය කරන්නේ අපි හුදෙක් හඳුනා ගන්නා වූ ඒ කාය ස්වરૂපයට හෝ සංකල්පයට නෙමෙයි. තථාගතයන් වහන්සේ කෙනෙක් හඳුළු දෙන්නේ යෝ ධම්මං පස්සති. අන්න එතනයි බුදුහාමුදුරුවෝ ඉන්නේ. මේ කය නම් මහාන දෙතිස් කුණපයක්. ඒකේ ගන්න දෙයක් නෑ. ඒක දිහා බලන්න එපා. ඒක වැඩක් නෑ. ඒක දිහා බලන්න එපා. දැන් අපි ඒක දිහා බලන්න එපා කිව්වම අපේ අය මේ තියෙන්නේ කෙස්, මේ තියෙන්නේ ලෝම කියලා ඒක දිහා ගණන් කර කර බලනවා. ඒක දිහා කොච්චර බැලුවත් ඉතින් කෙස් කෙස්ම තමයි. ලොන් ලොම්ම තමයි. ඇට ඇටම තමයි. ඇට ඇට මිදුළුම තමයි. අය ඒක අහන්න දෙයක් නැහැ. අපි මේ පිළිබඳව අවබෝධයක් නැතුව කියන කතා නේ. මම ඔබට මගේ විස්තර කියලා තියෙනවා. මම මිනිවලු ඇඳලා ඉතියාගෙන සතපෙච්ච කෙනෙක්, ඔළුවට තියාගෙන සතපිච්ච කෙනෙක්, මේ මෝචරි වලට ගිහිල්ලා මිනිස්සුන්ගේ මිනි කපද්දී ඒවයි තියෙන ඒ ස්වභාවය සත්‍ය වශයෙන් මැස් වලින් දැකපු කෙනෙක්. එතන මම හිතන්නේ ගොඩක් දෙනෙක් එහෙම නැහැ නේද? හැබැයි මිනිහක් අපනෝ ඉස්සරහා ඉඳන් බලාගෙන ඉන්න කට්ටිය බලා තොස්සන බලන්න. කොබල එක්කෙනෙක් ඉන්නවා, හරි දෙන්නෙක් ඉන්නවා, තොන්දරෙක් ඉන්නවා. ඉස්සරහා ඉඳන් බලන හැමෝම නැහැ. මම හිතන්නේ ජීවිතේ එක්කෙනෙක් බලන්න ඕන. එක සැරයක් හරි බලන්න ඕන. දවස් හදයක් විතර කැම ගන්න බැරි වුණත් ඒක බලන්න ඕන. එහෙම දෙයක් වුණා. මට එහෙම දෙයක් වුණා. ඒක අර ප්‍රසිද්ධ මෝචරයක්. ඒකෙදි විචාර කෝමලින් ගඳ, ඒකෙදි ගඳ ඔක්කොම මේ නාස් වලින් ගිහිල්ලා ඒ ගඳයි ඒ අපිරියහව එන නිසා වතුර එකක්වත් බොන්න බැහැ. මොකද හේතුව අර ඒ තරම් ඒක ගිහිල්ලා ශ්වසන පද්ධතියට පවා ඒක රැඳෙනවා ඒ ගඳත් එක්ක. ඇන්න ලොකු සටනක් දෙන්න සිද්ධ වෙනවා. තමන්ගේ අර පියවි තත්ත්වයට හදාගන්න. ඊට එහෙම බලන්න ඕනේ. එහෙම බලලා කියන්නේ ඒක දිහා බැලුවයි කියලා අපිට නිවනක් හම්බුනේ නැහැ. ඒකම එහෙම තමයි. අර තමයි. හැබැයි නිවන දිහා බලාගෙන ඔබ ගමන් කරන්න එවිට අර සියල්ල අමතක කරන්න පුළුවන්. අපිට ලෝකය නෙමෙයි පරේක්ෂණය කරන්න තියෙන්නේ. ලෝකය නෙමෙයි අපි බලන්න ඕන. ලෝක නිරෝධයම බලන්න. ලෝකේ හොඳ වුණත් වැඩක් නැහැ. ලෝකේ නරක් වුණත් වැඩක් නැහැ. යකඩ මල්ලට ගුල්ලු ගහලා නම් හාල් මල්ල නොබලම වීසි කරන්න කියනවා වාගේ මේ ලෝකේ බලන්න දෙයක් නෑ. ඇස් දෙක පියාගෙනම මේක වීසි කරන්න පුළුවන්කම තියෙන්න ඕන. මේකේ ප්‍රතිඵලයක් නෑ කියලා. අපි වීසි කරන්න අකමැති අපේ දැනුම, අපි වීසි කරන්න අකමැති අපේ විඳීම් රටාව, ඒකට තමයි කියන්නේ අතහරින්න අකමැති කියන්නේ. අපේ දැනුමට අපි ජූතක බමුණෙක් වෙනවා. අපේ දැනුමට, අපේ වින්දනයට අපි ජූතක බමුණෙක් වෙනවා. කේක් කනාලු තියෙනවා. එක එක ආසත්ත වූ රටා, වින්දන රටා තියෙනවා. එතකොට ඒ අතහැරෙන්නේ නැහැ. අතහැරෙන්නේ නැති නිසා ඒවට ජූතක බමුණෙක් වෙනවා. ඉතින් මොනතරම් ලැජ්ජාවක්ද ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ආපු ගමම මතක් කරන්නේ තොප ළඟ සිටින ඔය ජූතක බමුණා පළවහරේ. ඒ කුණු කද බිමින් තියන්නේ. ඒ සුනීත කියන ඒ තරුණ දරුව කුණු ගඳ බිමින් තියලා පැත්තකට ගිහිල්ලා කානුවට බැහැලා වැඳගෙන හිටියා. මේ කුණු ගඳ බිමින් තියලා ඉන්න සුනීතට කියන කුණු ගඳ බිමින් තියන්නේ. එතකොට බැලුවා මේ මොන කුණු කඳද මේ බිමින් තියන්නේ කියන්නේ. මම කරේ තියන් ඉන්න කුණු කඳ බිමින් තියලා තියද්දි මුන් වහන්සේ මේ කොහමද තව කුණු කඳ බිමින් තියන්නේ? මේ ආධ්‍යාත්මික කුණු කඳ බිමින් තමයි. අඟුලිමාලටත් එහෙමයි මතක් කරේ. ඔබ නතර වන්න. ඔබටත් ඇවිල්ලා මතක් කරයි බුදුරජාණන් වහන්සේ ඔබ නතර වන්න. මොකද්ද හොයාගෙන දුවනවා? ඔබ නතරවන්න. ඇයි ඔබ මේ දිවීම නතර වෙන්නේ නැත්තේ? ඔබ සෑම විටම මම බවට සැකසෙනවා. ඔබ කියන සිද්ධාන්තය තුළ මමෙක් නිර්මාණය වෙනවා. මමෙක් නිර්මාණය වෙන තැන දිවීමක්මයි පවතින්නේ, නතරවීමක් නැහැ. මමෙක් නිර්මාණය වෙන තැන දිවීමක්මයි තියෙන අතර වීමක් නැහැ. ඒක හරියට අර පෙට්‍රෝල් වැදුන වගේ තමයි. අර මල්ලෙකුට පෙට්‍රෝල් ගැහුවාම දුවනවානේ. ඒ වගේ මමෙක් නිර්මාණය වෙච්ච තැන තියෙන පින්නතුනේ. අර දුවන්න නැතුවම ඉන්න බෑ. දුවන්නම ඕන. ඉන්න තැන සතුටෙන් ඉන්න බෑ. දුවන්නම ඕන. කොයි හරි දුවන්න ඕන. දැන් බලන්න මේ ලෝකෙ එළියට බහින්න. නිකන් ඉන්නම බෑ. දුවන්න ඕන. ඔය කොළු ගැටවුම්ෙන් එහෙම ගෙදර ඉන්න පාළුවෙන් ඉන්න කොල්ලෝ මොකද? හරි කම්මැලි. මොකක් හරි එකක්. කාක්ක් කරන්න බෑ. කාක්කුට්ටමවත් පොඩ්ඩක් ගේමුද? ඇයි දුවන්න ඕන? කැරම්මතක් ගහමුද? දාන් බෝඩ් එකේ ලෑල්ලක් අදිනවද? නැත්නම් අහවල් කට්ටියට විහිළුවක් කරමුද? එහෙම නැත්නම් අහවල් ගෙදරට ගල්ගෙඩියකින් ගහමුද? ජනේලෙට ගල්ගෙඩිය කරි ගහමුද කියලා මොකක් හරි දුවන්න ඕන. තරුණ ජීවිතවල හැටි සංගීත සම්දර්ශනයකට ගියොත් නිකන් ඉන්න බෑ. මොකක් හරි රණ්ඩුවක් ඇදගමුද? කාට හරි විහිළුවක් කරමුද? ඇයි දුවන්නමයි ඕන, නතර වෙන්න බෑ. ඇයි මම වුණොත් දුවන්න වෙනවා පෙනුතුනේ. මම කියන ස්වභාවය ගත්තොත් දුවන්න වෙනවා. ජූතක බමුණා බවට පත් වුණොත් එයා මල්ලක් තරම් දුවනෝම තමයි. වෙස්සන්තර වුණොත් එයා තමයි නිහඬ වෙන්නේ, එයා තමයි සංසුන් වෙන්නේ, එයා තමයි සම්මාන වෙන්නේ. ඒ නිසා මම වෙන්න එපා, මඤ්ඤමානේ වෙන්න එපා, අමඤ්ඤමානේට වෙන්න කියලා බුදුහාමුදුරු මතක් කරේ. ඒක තේරුණා නේද? මඤ්ඤමානේට එනකොටම දුවනවා. මඤ්ඤමානෝ විකු බන්දු මානස අමඤ්ඤමානෝ මුත්තු පාපෙමතු. මඤ්ඤමානේට එනකොට මාරයත් එක්ක සම්බන්ධ වෙනවා, අමඤ්ඤමානේට එනකොට මාරයගෙන් නිදහස් වෙනවා. මාරයා වෙන කෙනෙක් නෙමෙයි, මාරයා ඔබමයි. ඔබේ මාරයා ඔබමයි, වෙන කෙනෙක් නෙමෙයි. ඔබ ඔබ මමේ මමේ කියලා ඔය අරගෙන තියෙන්නේ කවුද? මාරයා. ඔබ මමේ මමේ කියලා අරගෙන තියෙන්නේ මාරයා, වෙන කෙනෙක් නෙමෙයි. අවබෝධ කරගන්න දහමක් නෑ, පුරුදු කරන්න දහමක් නෑ, ප්‍රතික්ෂේප කරන්න දහමක් නෑ, ලබා ගන්න දහමක් නෑ. ඒ ආර්ය භූමියට පත් වුණාට පස්සේ ආර්ය භූමියේ මෙපිට ඉන්න අයට අවබෝධ කරගන්න දේවල් තියෙනවා, ප්‍රතික්ෂේප කරන්න දේවල් තියෙනවා, නොයෙකුත් වැඩ රාජකාරී ගොඩාක් තියෙනවා. හැබැයි ඉතින් අර ආර්ය ධර්මයේ වගේ වෙන්න එපා. වගේ වීම වැඩක් නෑ. මාර්ගඵල වගේ වෙන්න එපා, හරියත් වගේ වෙන්න එපා. ඒක රංග මඩල. නළුව නේද? පොලිස්කාරයෙක් වගේ වෙනවා, රජ කෙනෙක් වගේ වෙනවා. එහෙම වෙන්න එපා. කිසි වෙලාවක එහෙම වෙන්න එපා. වගේ නොවෙන්නේ කවදාද? මමත් මම නොවුණු දාට. කෙසේක් වගේ නෙමෙයි, මම මම වගේත් වෙන්න. ඇයි මම නොවෙන්න කියන්නේ? මම වුණොත්, ඒ කියන්නේ දැන් ගවයෙක්ව ඉපදුනොත් කරත්ත අදින්න වෙනවනේ, මසට යන්න වෙනවා. සත්වයෙක් වුණොත් පවතින්න වෙනවා, ජීවත් වෙන්න වෙනවා, මැරෙන්න වෙනවා. යම්කිසි ගතියක් තුලින් එයින් ජාතකයක් Tamanට ඇති වුණාම, උප්පත්ති භාවයක් ඇති වුණාම, ඒ උප්පත්ති භාවයට අදාළ වෙන ජාති ජරා ව්‍යාධ මරණයක් පවතිනවා. ඒ නිසා බුදු කෙනෙක්ගෙන් විමසනවා, ඔබ දෙවියෙක්ද? නෑ මම දෙවියෙක් නෙමෙයි. ඔබ බ්‍රහ්මයෙක්ද? නෑ මම බ්‍රහ්මයෙක් නෙමෙයි. මනුෂ්‍යයෙක්ද? නෑ මම මනුෂ්‍යයෙක් නෙමෙයි. යක්ෂයෙක්ද? නෑ මම යක්ෂයෙක් නෙමෙයි. ගාන්ධර්වයෙක්ද? නෑ මම ගාන්ධර්වයෙක් නෙමෙයි. එහෙනම් ඔබ කවුද? බුදු කෙනෙක්ද? නෑ මම බුදු කෙනෙක් නෙමෙයි. මම සම්මා සම්බුදු කෙනෙක්. සම්මා සම්බුදු කෙනෙක් කියන්නේ? ප්‍රසිද්ධාර්ථයක් තියෙනවා නේද? තමා විසින්ම සම්බුද්ධඥානයෙන් අවබෝධ කරගන්න බැරි සම්මා සම්බුද්ධ කියලා නේ. මම සම්මා සම්බුදු කෙනෙක් කියලා කියන්නේ අර සත්බුදවරු හිටියා ඒ බුදවරුන්ගෙන් එක්කෙනෙක්වත් නෙමෙයි මම. මම මේ ලෝකේ කිසිවක් උපහාදානය කරන්න කලේ නැති කෙනෙක්. මම මේ ලෝකේ කිසිවක් බුද්ධිමය උපහාදානයක් කරගෙන කෙනෙක් නෙමෙයි මම. ඒ සම්මා කියන ගුණයට පත් වෙච්ච කෙනෙක්. සම්මා කියන ගුණය යෙදුනොත් ඕනම කාරණයක් ඉදිරියෙන් ඒ ඉදිරියෙන් යෙදෙන ගුණය නිරෝධ වෙනවා. දැන් දිට්ටි කියන එක ඉස්සරහින් සම්මා කියන ගුණය යෙදිච්ච ගමන්ම දෘෂ්ටි කියන එක නැතුව යනවා. අර නී කියන උපසර්ගය යෙදුනහම ඉස්සරහින් යෙදෙන වචනය නැතිව යනවා වගේ තමයි. නී රස වුණොත් එහෙම එහි රස නැතුව යනවා. ඒ වගේ තමයි මේ සම්මා කියන ගුණය තුලින් පින්නතුනේ අසංඛාරික බවට අකාලික බවට පත් කරනවා ඉදිරියෙන් යෙදෙන නිරෝධ බවට පත් කරනවා ඉදිරියෙන් යෙදෙන ධර්මතාවය. ඒ වගේම මේ බුද්ධිකර ස්වභාවය අපිට තියෙන මේ බුද්ධිකර ස්වභාවයක් ලෝකෙ හැමෝම ගත්තේ මම බුදුන් මම බුදුන් මම බුදුන් කියලා. ඒ දේවදත්තා බුදු වෙන්න නැහැදිනේ. අර සත් බුදුවරුත් ඉතින් ඒගොල්ලෝ බුදු වෙන. හරි ප්‍රශ්න බුද්ධ කෝලහලයි. මංක ඔය එක්කෙනෙක්වත් නෙමෙයි මං. ආන්නේ බුදුහාමුදුරුවෝ ඔබ දකින්න ඕන. එක්කෙනෙක්වත් නොවන බුදුහාමුදුරුවෝ. ඇත්තෙන්ම මටත් ඒක තේරෙන්නේ නැහැ. හැබැයි මම හොයපු එක ඒක නිසා ඒක තමයි මගේ තේරුම. ඔබට ඒ කාරණේ තේරුණාද? නිර්වාණය මට තේරෙන්නේ නැහැ. මම හෙව්වේ ඒක තමයි. ඒ නිසා මගේ උත්තරේ ඒක. නිර්වාණය මට විඳින්න බෑ. මම හෙව්වේ ඒක තමයි. ඒක නිසා මගේ උත්තරේ ඒක. හැබැයි සමහර අය නිර්වාණය විඳින්න හොයනවා. විඳින්න හොයලා ලැබුණ නැති වුණාම තේරෙන්නේ. තේරෙන්න හොයනවා, තෝරන්න හොයනවා. තෝරගන්න බැරි වුණාම ඔන්න ඒක ලැබුණා කියලා කියනවා. මම හොයන්නේ නොතේරෙන තැන, නොවිඳින තැන, අකාලික තැන, නිරෝධ තැන නම් එතන හම්බ වුණාම ආයි තේරෙන්නේ නැහැ කියන්න බෑනේ. ඒක තමයි තේරුම. මම සෙව්වේ නොතේරෙන තැන අන්න මගේ තේරුම. මම සෙව්වේ අවේදිත තැන අන්න මගේ වේදීම. ඒ නිසා නිර්වාණය සැපවන්නේ සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා වික්ෂුන් වහන්සේ නමකට නිර්වාණය සැපවන්නේ අවේදිත නිසාමයි. වේදිත නිසා නෙමෙයි, වේදනා සැපයක් නිසා නෙමෙයි, අවේදිත නිසාමයි නිර්වාණය සැපවන්නේ. ඇයි? ඇහි ස්පර්ශ වන්නේ නැහැ. දිත්තේ දිට්ඨමත්තම් භවිෂ්‍යති. කරේ ස්පර්ශවන්නේ හැපෙන්නේ. ඒ ඉදිරියෙන් සියල්ලක්ම සත්‍යේ පුජ්‍යලේ කාත්මයක් නොසිටින තැනින් අවදී වුණු මහන්සේ ඉදිරියේ ඇස ඉදිරියේ කන ඉදිරියේ නාසය දිව ශරීරයේ ඉදිරියේ මොනතරම් ස්පර්ශ ලැබුණත් ඒ සියල්ල නෙළුම්පතක් බවට පරිවර්තනය වී හමානයි. ඒව රඳා පවත්තා ගන්නා ගුණයක් නැහැ. එසෙනින් එසෙනින් මේවා නිරුද්ධ වේ, නිදහස් වේ යනවා. ඇති කරගන්න දෙයක්වත්, ඇති කරගත්ත දෙයක්වත්, නැති කරගන්න දෙයක්වත්, නැති වෙන දෙයක්වත් අවබෝධ කරගත්ත දෙයක්වත් අනවබෝධිත දෙයක්වත් නෑ. මක් නිසා දෙයක් ලෝකෙන් ගත්ත සියල්ල ලෝකෙට බාර දීලා අවසන්. අන්න එයයි මේ ලෝකෙ සත්‍යවාදී. අනිත් සියලුම අය සොරුන්. ලෝකෙට සොරෙක් නොවෙන්න පුළුවන්. සබාධහමට සොරෙක්. ඇයි? ලෝකෙන් ගත්ත දේවල් ලෝකෙට දීලා නැහැ. ලෝකෙන් ගත්ත සංඥා සමුදාය, ලෝකෙන් ගත්ත නාම රූප සමුදාය, ලෝකෙන් ගත්ත වේදනා සමුදාය ලෝකෙට දීලා නැහැ. ඒ නිසා සබාධහමේ සොරෙක්. නොවන්න සත්‍යවාදී වන්න. සංඥාව අයිති ඔබට නොවේ. සංඥාව අයිති ලෝකයට. ඇස අයිති ඔබට නොවේ. ඇස අයිති ලෝකයට. කන අයිති ඔබට නොවේ. කන අයිති ලෝකයට. නාසය අයිති ඔබට නොවේ. දිව අයිති ඔබට නොවේ ලෝකයට. ශරීරයේ අයිති ඔබට නොවේ ලෝකයට. මන අයිති ඔබට නොවේ ලෝකයට. එහෙම හිතලා උඩින් තවරගෙන ඉන්න එක නෙමෙයි. යථා භූතම් පජානාති. ඔබ යථා තත්ත්වයට පත් වෙන්න ඕනේ දෙන්න. අවබෝධ කරගන්න. අපි පුරුදු කරගත්ත යම් යම් පුරුදු රටාවල්, චාරිත්‍ර ධර්ම රටාවල් අපේ හිස මත අපි රඳවාගෙන යම් කිසි ආරකට, යම් කිසි සම්ප්‍රදායකට ඥානය තුළින් මෙහෙයවීමක් කරලා යම් කිසි චරිත ස්වභාවයක්, ලක්ෂණයක් ගොඩනගා ගන්න. එහෙම තියෙනවනේ. අපි මෙන්න මේ වගේ චරිතයකින් පිවිසුනහම තමයි අපිව වැදගත් කියලා තේරුම් ගත්තායි. ඒ විදියට තියෙනවා. සමහර අය හරි ඇඩි දැඩි විදියට ලොකුවට, ගොරෝසුවට කතා කරන්න පුරුදු වෙනවා. සමහර අය ඉතා හෙමින් කල්පනා කරලා කතා කරන්න පුරුදු වෙනවා. සමහර අය මෙන්න මේ චාරිත්‍රයේ මේ වගේ ගුණයකින්, මේ වගේ හිනාවකින්, මේ වගේ පිළිවෙතකින් මම සැරසෙන්න ඕන කියලා සැරසෙනවා. මේ හැම දෙයකින්ම තමන් අවහිර කරගන්නේ තමන්ගේ සජීවී බව. තමන්ගේ සජීවී බව අහිමි කරගන්නවා. සජීවී බව නිරන්තරයෙන් පවත්වා ගන්න. ඒ කියන්නේ කිසිම චරිතයකට නොයා ඉන්නව නෙමෙයි, ඕන චරිතයක් එකයි කියන එක නෙමෙයි. මේ ගති කියන එක තියෙන්නේ අනතන පිළිතුරු. ගති විමුක්ත කරන්න ඕන. ගතියක් නැති කරගන්න. කියන්නේ ඕන ගතියක් එකයි අපි ඕන විදියට හිටමු. රස්තියාදුකාරය වගේ. එහෙම කන්නේ නෙමෙයි. ඒකත් ගතියක් නේද? රස්තියාදුකාර ගතියනේ. අසංවර ගතිය. ඒකත් ගති. නොහික්මුණු ගතිය. ඒකත් ගති. ඒකත් හික්මුණු ගතිය. ඒකත් ගති. දැන් ගති විමුක්ත කරන්න කියලා කිව්වහම ඒක හරි ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ අර්ථය හරියට ඔබ ස්පර්ශ කරා. ගති විමුක්ත වන්නේ ඒ ආරේ භූමිය තුළ. වැඩෙන අයට පමණයි. සියලුම අය ගති උපාදානයේ තියෙනවා. මගේ ගතිය කියලා එකක් අල්ලගෙන තියෙනවා. මේක මගේ ගතිය මම අතාරින්නේ නැහැ. ඒ මගේ හැටි. ගතිය හරි බරක්. ගතිය හරි දුකක්. තමන්ගේ ගතිය නේද තමන් ඔය ඇදගෙන යන්නේ, කර තියාගෙන යන්නේ. තමන්ගේ ගතියේ තියෙන බර නේද තමන්ට ඔය බරක් හැටියට දැනින්නේ. ගතිය අත්හරින්න. තමන්ගේ අතහැරීම් තමන්ගේ හිතට තමයි දැනෙන්නේ. යමක් අල්ලා ගැනීම තුළ අපිට දැනගන්න පුළුවන් ඒකේ බර වැඩි වෙනවා, ඒකේ වේදනාව වැඩි වෙනවා. යමක් අල්ලා ගන්න එක අඩු වෙන තරමට ඒකේ වේදනාව අඩු වෙනවා, පීඩාව අඩු වෙනවා. ඒ විදිහට ඔබේ මනස හඳුන ගන්න සියුම් ලෙස ඒක. ඊගෙන දීර්ඝ උදාහරණ උමනා නැහැ නේද? පෙරවන් හැමදාම මම කියන්නේ මොටෝසයිකලයක් තියෙනවා, ඔය වාහන ඒ මොටෝසයිකල් විකුණන සේල් එක. ඔබර කිසිම වේදනාවක් නැහැ මොටෝසයිකල් පිළිබඳ. ඔය සෙල් එකේ ඔය තියෙනවා. ඒක කවුරු කියන්නේ? අපි ඒක ලියාපදිංචි කරන අපේ නමට ගන්නවා. අන්න එදා තමයි අපේ මොටෝසයිකලේ බවට ඒක පරිවර්තනය වෙන්නේ. ඊට පස්සෙත් ඔය ගෑනු ළමයි ගොඩක් හිටියා. ඉතින් මහත්තුරු කාලයක් ගිහිල්ලා අවුරුදු 20ක් 25ක් 30ක් වෙද්දී ඔන්න එක්කෙනෙක් මේ මගේ ගෑනු ළමයා කියලා වෙන් කර ගන්නවා. එදා ඉඳලා තමයි වේදනාව පට ගන්න. අර මෙච්චර කාලයක් හිටිය වේදනාවක් නැහැ. ඊට පස්සේ වේදනාවක් නැහැ. ඒ වගේම තමයි වෙනතුනේ මේ සංඥාව අල්ලගත්ත තැන ඉඳලා අර විදිහේ වේදනාව හට ගන්නවා. දැන් මේ වේදනාවල් වල එච්චර ගැටලුවක් නැහැ වෙනතුනේ. දැන් මම කියන්නේ කැමැත්ත වගේ දේවල් වල එච්චර ගැටලුවක් නැහැ. නිවනට බාධාවක් නැහැ. තෘෂ්ණාවත් එච්චර නෙවෙයි බාධාව. තණ්හාව තමයි බාධාව. මේ ප්‍රඥාව අවදි කරන්න බැරි විදියට යම්කිසි ඇලීමක් හටගත්තොත් ඒක තමයි බාධාව කියලා කියන්න පුළුවන්. එහෙම නැතුව බාධාවක් කියලා කියන්නේ නැහැ. දැන් අර ඇලීම කියලා කිව්වට අර ලියුම් කවරයක් අර ඇලුනා වගේ එහෙම ඇලවිලා තියෙනවනේ උගර කමන්නේ ඒ ගම් එක වගේ. මේක සුපර් බ්ලූ වගේ ලුණා වගේ ප්ලාස්ටික්. ඒක උණු වෙලා ඇලෙන්නේ. අර ස්ලෝන් බටාලෝ වගේ නේද? ඒ බට ඇලවුවා වගේ ගම් එකක් එක ඇලවුවා ඒ උණු වෙලා ඇලෙන. ඇලුනට පස්සේ ගලවන්න. අන්න ඒක තමයි බාධාව. ඒ නිසා ඔබේ හුදු කුඩා කුඩා බාධක ටිකක් තිබ්බට දරුවට, බිරිඳට, සමාජයට, ව්‍යාපාරයට ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඔබේ ප්‍රබල ඇලීම ඔබ තෝරගන්න. තේරුණාද? කුඩා ඇලීම් නෙමෙයි ඒක මට. ඒක එච්චර බාධා නෙමෙයි. සමහර දේවල් තියෙනවානේ තමයි සහයෝගයක්නේ. සහයෝගයක්. ඒ බලන්න යසෝදරාවිය එක්ක තිබුණු මේ මිත්‍රත්වයේ හදවතේ කොනක හැමදෙස්සෙම තිබිලා තියෙනවා සිද්ධාර්ථයන්ට. බුදු වෙලත් හොයාගෙන යනවා නිකන් නෙමෙයි. එච්චරකම මට ඔය බිරිඳක්ගෙන් වැඩක් නැහැ මයියනෝ පින්නපාති කියලා යන්න තිබ්බා. එහෙම ගියේ නෑ. මොකද්ද අපි කතාව අපි අහන්නේ? යසෝදරාවිය කල්පනා කරනවා මම ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, ඒ සිත වෙනුවෙන් මම පේවි කටයුතු කරා, වාසය කරා. ඒක සත්‍යයක්. ඒ සත්‍යන බුදුහාමුදුරු වඩින්න ඕනේ මං ඉන්න තැනට. ඒක මහ පුදුම දෙයක් නේද? මේ අසිරිමත් දේවල් සිද්ධ වෙනවා. දැන් වෙන ආයතනයකට ඔය වගේම අනිත් එකක් තමයි වෙන ආයතනයකට බඳව ගන්නකොට ප්‍රධානියාගේ යනසකට යටත් වෙලායි සේවකයා බැඳෙන්නේ. නමුත් ආනන්ද හාමුදුරුවෝ උපස්ථානයේ භාවයේ බාරගන්නේ උන්වහන්සේගේ කරුණ වලට යටත් වෙලායි බුදුරජාණන් වහන්සේ ඉල්ලීම් වලට මේ ඉඩ දීලායි. මේ අර ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒක අර හරි අසිරිමත් දෙයක්. ඒ නිසා ඒ ඒව නෙමෙයි මේ මේ සසර අපිට මේ නිහින්න බැරි බැමි තමයි අපි නිහන්න ඕන. නෝක හරි වැදගත් කාරණයක් වෙයි නැත්නම් මේ චූටි චූටි බැමි පව ඇයි නිහන්නත් ලේසි බැමි මෙයා හොයලා අර තැලෙන යකඩ උඩ පැනපැන යකඩ තලනවා වාගේ මේ ලිහන්න පුළුවන් එච්චර ඝනයත්වයක් නැති බැමි උන් අතහරින්න පටන් ගන්නවා. හරියට අපි අර ගේස් කරද්දි එහෙම අර තියෙනවා අපිට නිකන් එච්චර වැඩක් නැති ඒවා දෙනවා. එතකොට අපි කියන්නේ මේ 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 කාර්යයට දෙන්න මේක මෙයාට ගෙනියන්න දෙන්න මේක විශ්ි කරන්න දාන්න මේ මේක අහවල් කරන්න දෙන්න කියලා අපි අයින් කරනවා. ඒ කියන්නේ අපිට හරියට ලියන්න ලේසි එක. දැන් අපි ඒ අතරින් අහුවුත් ඔබට මේකේ අතහරින්න බැරිද? මෙන්න මේක. මේ වටිනා මාළේ මේ වටිනා මොද්ද මේක තමයි අතහරින්න බැරිද? වගේ අපි සම්මුතියෙන් තෝරගන්නවා වගේ මේ ආධ්‍යාත්මය තුල බලන්න ඔබට අතහරින්නම බැරි දේ මොකද්ද කියලා බලන්න. සමහර මහත්තුරු කියනවා ස්වාමීනි නෝන තමයි අතහරින්න බැරි. එක මහත්තයෙකු අතහරින්නත් පුළුවන් හේතුණාට වෙන කෙනෙකුට අයිති වෙයි කියලා ඉරිසියයි. ඒක තමයි ප්‍රශ්නේ කිව්වා. තව එක්කෙනෙක් කියනවා එයාට ව්‍යාපාරයට තමයි බැඳිලා තියෙන්නේ. එන දෙයකට මේ ව්‍යාපාරයට හරි බැඳිලා තියෙන්නේ. සමහර අය මගේ දැනුමට තමයි බැඳෙන. සමහර අය කියන්නේත් නැහැ. ඒක බැඳීම කොච්චරද බැඳුණා කියනොත් ඒක එහෙම බැඳීමක් කියලා පිළිගන්නවත් සූදානමක් නැති අය ඉන්නවා. දැකලවත් නැහැ. ඒක තමයි බැඳීමක් කියලා දන්නේත් නැහැ. ඒ තරමටම බැඳිලා. හොඳටම බැඳුණාම තමයි දන්නේත් නැහැ ඒක බැඳීමක් කියලා. දැන් හොඳටම තරහ යන කෙනෙක් ඉන්නවනම් එයා කැමතිද බහර ගන්න මම තරහ යන කෙනෙක් කියලා? කිසිසේත් බාර ගන්න කැමති නෑ. හොඳටම ලෝභ සහගත මේ මිනිස්සේ එයා ලෝභ සහගතයි කියලා බාර ගන්න කැමති නෑ. එයාට කවුරු හරි ලෝභ සහගතයි කියන කියනවට කැමති නෑ. ඒ තරම් කේන්තියක්. ඉතින් මනසින් අත්හැරියා මට මුකුත් නැති වෙනවනේ. මාව නිර්වස්ත්‍ර වෙනවනේ. ඔව් ආධ්‍යාත්මිකව අපි නිර්වස්ත්‍ර විය යුතුයි. සැනසෙලි දායක ඇඳුම ඒක. ඒක හෝදන්න ඕනේ. නිර්වස්ත්‍ර හෝදන්න ඕනේ. ඒ නිසා හැමදාම සැනසෙලි දායක ඇඳුමක් තමයි නිර්වස්ත්‍ර භාවය. ආධ්‍යාත්මික නිර්වස්ත්‍ර භාවය ඒක පරණ වෙන්නේ වෙනස් වෙන්නේ. ඒක හැමදාම අලුත්. නමුත් අපි වස්ත්‍ර ඇඳගත්තාම හැමදාම ඒක නඩත්තු කරන්න ඕන, සෝදන්න ඕන. ඒක වර්ණය අවපහැයටපත් වෙනවා. වෙනස් භාවයට පත් වෙනවා. ඒ නිසා ආධ්‍යාත්මික නිර්වස්ත්‍රව භාවය තමයි ශ්‍රේෂ්ඨ. ඒ නිසා ශ්‍රේෂ්ඨ දාර්ශනික පොත්වල සඳහන් කරනවා නිර්වස්ත්‍රව බලා සිටින්න. අපේ මිනිස්සුක ආගෙන ගියත් එම අනිවාර්යෙන් හරි නිගන්ටි වගේ ඉන්නක් ඉඩ තියෙනවා. නමුත් මේ ආධ්‍යාත්මික ප්‍රකාශනය නිර්වස්ත්‍රව බලා සිටින්න. ඇයි? හැම දිස්සෙම මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන වස්ත්‍ර මොනවද? ආගමික, ජාතික, වාර්ගික නේද? කුල ගෝත්‍ර නිකායන් වස්ත්‍ර. අපිනුත් ඇවිල්ලා අහන නිකාය මොකද්ද කියලා. මම කියනවා මම බුද්ධක නිකාය, බුදුහමරණ නිකාය. මර නිකායක් නෑ වෙන. මේ වස්ත්‍ර දාගන්න. මේ වස්ත්‍ර තියෙනවා නම් ඒ තියෙන වස්ත්‍ර ටික බිමින් තියලා බලන්න. නිදහස් කරලා බලන්න. නිර්වස්ත්‍රව බලා සිටින්න. ඇයි ඒ වස්ත්‍රේ පරණ වෙන්නේ නැහැ, හොදන් දුන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. පුජ්‍යලයා කියන්නේ වස්ත්‍ර ගොඩක්. පුජ්‍යලයා කියන්නේ වර්ණ ගොඩක්. පුජ්‍යලයා කියන්නේ හැඩ ගොඩක්. අපි සම්පූර්ණයෙන් නිර්වස්ත්‍ර වූ දවසට පුජ්‍යලේ දකින්නට නැහැ. මේ හැම කියන්නේත් වස්ත්‍රයක්. මස් කියන්නේත් වස්ත්‍රයක්. ඇට කියන්නේ නහර කියන්නේත් වස්ත්‍රයක්. ඒ සියල්ලම ගලවා දෙමු දවසට තමයි වස්ත්‍ර නැත්තේ. නිර්වස්ත්‍ර වූ තැන ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද නැත. පුජ්‍යලයෙක්ද සත්වයෙක්ද නැත, ආත්මයක්ද නැත. දැන්ට ඇදගෙන ඉන්න ඇඳුම හොඳට බලන්න, තේරුම් ගන්න. ඒක ගලවන්න, ඒක අයින් කරන්න. ඔබ ඇඳුම් මැදින් පංච උපාදානස්කන්ධයෙන් සදහායතන තුලින් අපේ සැබෑ යථාර්ථය තමයි මේ තථාගත ත්වයේ සත්වයක් නැති බව, පුජ්‍යලයක් නැති බව, ආත්මයක් නැති බව. ඒකයි සත්‍යය, ඒකයි යථාර්ථය. ඒ යථාර්ථය පුබුදවා ගන්නේ නැත්නම් ඔබ හදාගන්න මායාකාරීත්වය තුළ ඔබට සංසාරය හැදෙනවා. නිරුද්ධ කළ යුතුයි, නිරෝධ කළ යුතුයි සත්ව පුජ්‍යලාත්ම ගුණය. තේරෙනවට එහා ගියපු විවෘත වූ කවදාවත් ඉගැන්විය නොහැකි දේ පැහැදිලිව දැකීම වෙන ඉගෙනීම නොවේ කියන ඒ උතුම් අචංචාර් ස්වාමීන් වහන්සේගේ පණිවිඩය වාගේ කවදාවත් මේක ඉගෙන ගන්න පුළුවන් බැරි දෙයක් වෙන්න තුනේ. ඔබ මේ ධර්මයේ තුල මෙහෙය වෙද්දී ඔබ තුල පවතින අර මිත්‍යා බලවේගය මේ කයින් නිරුද්ධ වෙලා, නිදහස් වෙලා, සක්කාය දිට්ඨිය මෙතනින් පලා ගියාට පස්සේ ඇති වෙන සැනසෙල්ලනේ මේ නිරෝධය කියන්නේ. ඒකට මේ වගේ දේශනයක් අවශ්‍ය කරනවා. ඒකට පින්නතුන් ඒ විදියට සවන් දීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ තුල පැවැත්මට නොහැකිව අවිද්‍යාව නැති වෙන විට මේ මනස තුල, ඥානය තුල සංඥාවක් කිසිම තැනක ඉඩක් නොදෙන තැන අර මනෝ සංචේතන ආහාරය අහිමි වී යෑම නිසා සක්කාය දිට්ඨිය නැමැති මේ මාර බලවේගයට පැවැත්මට නොහැකිව මෙතනින් පලා යනවා. අන්න ඒ මොහොතේදී තමයි මේ සක්කාය දිට්ඨිය නැමැති දේ උදුරා දමන මොහොත, ඉවත්ව යන මොහොත, නිරෝධ යන මොහොත. ඒක කෙනෙකුගේ කයට දැනෙන්න පුළුවන්, මනසට දැනෙන්න පුළුවන්, මරණය හා සමාන තත්ත්වයක් දැනෙන්න පුළුවන්, සමහර විට හිරවීමක්, ඝනවීමක් වගේ දෙයක් දැනෙන්න පුළුවන්, යමක් තමන්ගෙන් ඉදිරි ඉගිල්ලී යනවා වගේ දැනෙන්නත් පුළුවන්. හැබැයි ඒ වගේ දැනීමක් උනායි කියලා ඒක සක්කාය දිට්ඨිය ඉවත් වීමක් නෙමෙයි, තමන්ගේ මානසික දෘෂ්ටිය පරිවර්තනය වීම සිද්ධ වෙන්න ඕන. ඒ පරිවර්තනය තමා තුළින්ම සිද්ධ වෙලා තමන් ඇත්තටම නිදහස් කියලා තමන්ට දැනෙනවා නම් තවත් කෙනෙක් මාර්ගඵල දෙන්න ඕනේ. සමහර අයට දෙනව මාර්ගඵල දෙනවා, අපිටත් මාර්ගඵල හම්බුණා. තැන් තැන් වලද ගියාම යම් යම් ස්ථානවලදී මාර්ගඵල. ඒ වුණාට තමන් බලන්න ඕන මගේ ළඟ දික්ටිගත ස්වභාවය තියෙනවද කියලා. තියෙනවා. මගේ දුක මෙතන පවතිද්දි මේ මාර්ගඵල කියලා එකක් ඔළුවේ දාගෙන ඉගලවණක් තියෙනවා අය. මාතුලින් යමක් නැති වුණාද ඒ දේ නැති බව මටම තේරෙනවා. සක්කාය දිට්ඨිය නැද්ද? ඒක ඔබටයි තේරෙන්නේ. ඔබ තුල සක්කාය දිට්ඨිය, මේ මගේ ආත්මය කියලා, මේ මගේ ඇස කන නාසය දිව ශරීරය, මේ මගේ වින්දනය, මේ මගේ අතීතය, අනාගතය, වර්තමානය, මේ ඉන්නේ පුජ්‍යලයා කියලා ගන්න ලක්ෂණය මා තුල නැත කියන ප්‍රත්‍යක්ෂතාවය වෙන කෙනෙකුටද සිද්ධ වෙන්නේ? ඔබටමද? ඒක ඔබටම සිද්ධ වෙන්නේ. එයයි අවබෝධය. මට සීලබ්බත පරාමාසය නැහැ. අතෙන්ට යන්න ඕන, මෙතෙන්ට යන්න ඕන, අතෙන්ට දුවන්න ඕන, මෙතෙන්ට දුවන්න ඕන, අරයගෙන් අහන්න ඕන. සීලබ්බත පරාමාසය තිබ්බහම තමයි එක එක මේ උගුල් වල වැටෙන්නේ කියලා. මේ සද්ධර්මයේ ප්‍රතිවේදේ කරගන්න හරි අමාරුයි. නමුත් මේක හොඳට අහගෙන ගිහිල්ලා ඒ විදියට කියන්න පුළුවන් දක්ෂ නිර්මාණය වෙනවා. එක එක පූජ්‍යවල. දැන් දේවදත්තත් යම්කිසි ආකාරයක බුදුහාමුදුරන්ගෙන් අහගෙන ගිහිල්ලා හරි පුරුදු වෙලා හරි බණක් කිව්වනේ. ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂතාවයකින් තොරව නේද? ඒ නිසා අපි හරි පරිස්සම් වෙනවා. ඒ සීලබ්බත පරාමාසවලට අහු වෙන පුතඥන ගතිය තිබ්බහම තමයි අර දේවදත්තත් එක්ක ඉපිරිස යන්නේ. තමා තුළින් ධර්මයේ මතු කරගත්තට පස්සේ හරිම ස්වාධීන තැනකට එන. හරි දේ හරි විදියට, වැරදි දේ වැරදි විදියට, ධර්මයේ ධර්මයේ විදියට, අධර්මයේ අධර්මයේ විදියට දකින්න පුළුවන්. ධර්ම විනය යා හොඳට තේරුම් කරගන්නවා. මේ ආර්ය විනය කියන එක එකක්, ලෞකික විනය කියන එක එකක්. ආර්ය ධර්මයක් අවශ්‍ය කරන තියෙන ක්‍රමවේදයට කියනවා ආර්ය විනය කියලා. අපි මේ එක පටලවලා ආර්ය විනය, ආර්ය ධර්ම, ආර්ය ශික්ෂා කියලා වෙනම වෘත ටිකක් පනවා ගත්තොත් එහේ මේක අපේ පැටලෙන්න. පුජ්‍යලයක් නිවන් දක්වන්න පාරමිතාවක් පුරවන එක නෙමෙයි අපි කරන්න තියෙන්නේ. දැන් පාරමිතාව අපි අවසන් කරමු. ඇති දැන් පාරමිතා පිරුව. දැන් පාරමිතා අවසන් කරගෙන යන්න. බෝධිසත්වයෝ කලේ පාරමිතාව අවසන් කරපු එක. පාරමී පුරාගෙන 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 ආව පාරමිතාව අවසන් කළා. අන්න එතෙන්දි බුදු වුණා. ඔබට තේරුණා? ඔබත් දැන් පාරමී පුරාගෙන 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 ආව. හැබැයි මෙතෙන්දි ඔබට පාරමී ආයි පුරන්න නෙමෙයි, පාරමිතා අවසන් කරන්න පුළුවන් නම් අන්න ඔබත් ඒ බුද්ධ ශ්‍රාවකේ බවට පත් වෙනවා. ආයි පාරමී පුරන්න නෙවෙයි, පාරමිතාව අවසන් කරන්න. දැන් හරි වැඩක් නෑ අපි මෙච්චර කාලා පාරමිතාව අවසන් කරන්න ඕනේ. එහෙම වෙන්න බැරිද? පාරමිතාව අවසන් කරන්න බැරිද? ඒක ගැලපෙන්නේ නැද්ද? සත්පුජ්‍යල ආත්ම ගුණයකින් ඉස්සරහට යන්න ඕන නම් එයාට පාරමිතාව අවසන් කරන්න බෑ. ඒකට ගැලපෙන්නේ නෑ. ඒකට එකතු වෙන්නේ නෑ. හැබැයි සත්පුජ්‍යල ආත්ම ගුණයකින් එයාට ඉස්සරහට යන්න ඕන නැත්තම් එයා පාරමිතාව අවසන් කරන්න ඕනේ. බුදු දහමෙන් ලැබෙන අතහැරීම හරීම පුදුමාකාරයි. බුදු දහමේදී අතහරින්නේ අපි අල්ලා ගැනීම සහ අතහැරීමයි අතහරින්නේ. අතහැරීම නෙමෙයි පුරුදු කරන්නේ. බුදු දහමෙන් අල්ලා ගැනීම සහ අතහැරීම අතහරින්න. ඒක හරි විස්මිත අතහැරීමක් වෙනවා. අල්ලා ගැනීම හා අතහැරීම කියන දේ එකම මල්ලකට දාලා ඒ දෙක අත්හරින්න. ඒ විශ්මිත අතහැරීම. ඒක නිකම්ම නිකං අත්හැරීම නෙමෙයි. ඔබ හොඳින් තේරුම් ගන්න, හොඳින් වටහා ගන්න. ඔබට ඒ තියෙන ගුණය හොඳින් මෙනෙහි කරන්න. ඔබට ඒක තේරෙනවද? බුදු දහමේ අතහැරීම එහෙම අතහැරීම නෙමෙයි. අල්ලා ගැනීම හා අතහැරීම කියන මේ සිද්ධාන්ත දෙකම එකම මල්ලකට දාලා අත්හරින්න. ඔන්න අතහැරීම. ඔබට ඒක ගෝචරද? ස්වාමීන් වහන්සේ හරිද? වැරදිද? එහෙම කරලා බලන්න, ප්‍රායෝගික කරලා බලන්න. ඔබතුමා
හොඳයි සා. ධර්මය වෙනුවෙන්ම මුළු ජීවිතයම පරිත්‍යාග කොට පාත්‍ර සියලු අරගෙන බුදුරජාණන් වහන්සේ පසුපසම ගමන් කරලා අවබෝධ කරගන්න තියෙන ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන දහම ඔබට ඔබේ නිවස තුළ ඔබේ රාජකාරීන් තුළ අධ්‍යයනයන් තුළ මව්පියන් ස්වාමි භාර්යා දරුවෝ අතර ඉඳගෙන අවබෝධ කරගන්න ලැබෙනවා නම් ඒක මහා විශාල වූ ප්‍රාතිහාරයක් නොවේද? ඒ නිසා ඒ වෙනුවෙන් අපි දවසේ මොනතරම් කාලයක් කැප කරත් අපි ඉතාම අල්ප වූ ස්වල්ප වූ වැටුපක් ලැබීමට සඳහා පැය 8ක සේවයක් කරමු. පැය 8ක සේවයෙන් පසු අපි අනුවහම ඔබේ වැටුප කීයද කියලා. සුළු වැටුපක්. එක එක්කෙනාගේ එක එක ප්‍රමාණය. සමහර අය සෑහීමටපත් වෙනවා, සමහර අය සෑහීමටපත් වෙන්නේ නැහැ. ඒ ප්‍රමාණය. දැන් අපි මේසන් බාස් කෙනෙක් දවසේ හරි අමාරුවෙන් දවසට 1500ක් 2000ක් ලබා ගන්න ගිනි කූට්ටට ආවේ. දැඩි හිරු රස්නේ, දැඩි අපහසුතා, දැඩි අවධානම් මැද්දේ ඒ වැඩ කරන්නේ. හැබැයි එහෙම මාසුන්නේ කෙනෙක් මෙතන ගෙනල්ලා තියෙන අපේ මනුස්සයට කිව්වොත් මම රුපියල් 2000 අද දවසේ ගාන දෙන්නම්, වා හොඳට කැමැත්තෙන් බලහන්න කියලා. මං හිතන්නේ යෝධය බලහයි කියලා. ඒ තමයි සංසාරේ ඇති. මම අදහස් කරන්න පින්නතුන මේ සංසාරම ගොඩනගන මේ නිවහන තනා ගන්න අපි මේ ස්වල්ප වූ අල්ප වූ පොඩි ඉඩමක් කඩමක් ගෙයක් දොරක් වාහනයක් පවුලක් කෑම බීම ඉඳන් හිටන් ටික කියන එක සපය ගන්න මෙච්චර කාලයක් වැය කරන නම් මම ධර්මයට පැය 8ක් වැය කරන්න ඕනේ. යෝගාවචරයේ කියලා කියන්නේ පැය 8ක් ධර්මයේ අධ්‍යයනය කරන විදසුන් වඩන කෙනෙකුට යෝගාවචරයේ කියන්නේ. ඇයි මිනිස්සු ජීවත් වීම සඳහා පැය 8ක් වැඩ කරනවා දුක් විඳිනවා. යෝගාවචරය නිර්වාණ ධර්මයේ ආධ්‍යාත්මය අවබෝධ කර ගැනීමට භාවනා වේදන. දැන් අපේ භාවනා මධ්‍යස්ථානවල තියෙන පැය 8ක් යා සක්මන් භාවනා හිඳගෙන භාවනා සම්පූර්ණ කරනවා. පැය 8ක භාවනා කටයුතු වලදී එවිටයි යෝගාවචරයේ වෙන්නේ. එනිසා ඔබ දිනකට පැය 8ක් යෙදෙන්නේ ධර්මය. දිනකට පැය 8ක් බණ අහන්න, පැය 8ක් විදර්ශනා කරන්න. අපි ධර්මය අහගෙන යන නොතේරෙන තැනක් ආපු ගමන් අපි එතන නතර කරනවා. නතර කළා, ඒක විදර්ශනා කරලා ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. ආයි අපහැදිලි නම් ආයි පිටුපසට අරගෙන ආයි ඒදී අහනවා. අහලා ආයි ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. එහිමත් ඒක තේරුම් නැති වුණොත් ඒක කොල කෑල්ලක හෝ අතේක පෑනකින් අපි ලියා ගන්නවා. ලියාගෙන මිදුල අමදිද්දි, කොමලු අමදිද්දි, විහාරේ මල් සාදද්දි මේක බල බල මොකද්ද මේ කාරණේ යථාර්ථය කියලා අපි සොයනවා. මේ විදර්ශනා කරද්දි පින්නතුනි විඳපු කරපු ක්‍රියාකාරකම් ටික සරියුත් මොගලන් හාමුදුරුවෝ පවා මේක පාරට එහෙම රහත් වෙච්චයි නෙමෙයි, හරි ඒ වෙනුවෙන් හරි කැපවීමක් කරලා මේ ආරි භූමිය කියන එක පසක් කරගත්ත උතුම්. ඒ නිසා අපේ බිමතුණු ඒ වගේ කැපවෙන්නේ. එවිට නොබෝ දවසකින් පුළුවන් ගොඩාක් දෙනෙක් සිද්ධ වෙන්නේ කුසල ශක්තියෙන් ඉතාම ඉහළට එනවා, නැගීගෙන එනවා. එතකොට සනීපයක් දැනෙනවා, හිතට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා දැනෙනවා. ඊට පස්සේ තමන්ගේ අර වීර්යය බස්සලා දාන නැති කරලා දාන ඒ විමර්ශන බුද්ධිය අවදිය නැති කරගන්න. ඊට පස්සේ ආයි මඩවලට වැටෙනවා, මනස කාලයකට ගියා. ඔන්න ඉතින් ඉතිහාසය ආයි මුල ඉඳලා හදාගන්න. එහෙම නෙමෙයි, මේක සම්පූර්ණයෙන් අවසන් වෙන තුරුම දිගට මේ ධර්මඥානය පුබුදවාගෙන ගිහින් ආත්ම දෘෂ්ටි ඉවත් කරන්න ඕන. හරියට අර බැලුම් බෝලයක් පුම්බන කෙනෙක්, ඒ ආයක හිමින් පොඩ්ඩක් පුම්බනවා, ආයි බස්සලා තියෙනවා, ආයි හුලම් පුම්බනවා, එහෙම බස්සලා තිබ්බොත් එහෙම ඒක පුපුරන්නේ නැහැ. යමෙක් එක දිගට තරඟයට වගේ මේක පුම්බගෙන යනවා. ඒකේ අවසානයේ එක පුපුරා යනවා. ඊට පස්සේ කවදාවත් ඒ බෝලේ පිම්බෙන්නේ නැහැ. ආන්න ඒ වගේ තමයි මේ ආධ්‍යාත්මය තුළට අපි දෙන ධර්මයේ දිගටම 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 නොනවත්වාම දීගෙන ගියාම මේක මෙතනින් සක්කාය දිටි ඉන්න බැරුව අවසන් වෙනවා. යුද්ධේ වගේ තමයි. අපි ඉස්සර යුද්ධ කරෙත් එහෙමනේ, පොඩ්ඩක් පහර දෙනව මාසයක් විතර, ආයි මාස දෙකක් වේවේක ගන්නවා. ආයි චූට්ටක් එහෙම මෙන් අගින් කොනින් ගන්නවා, ආයි ටිකක් වේවේක ගන්නවා. එතකොට දිග කාලයක් අවුරුදු 30ක් යුද්ධ තිබ්බා. පින් සිද්ධ වෙන එක ජනාධිපතිවරේ පහල වුණා. ඒ ජනාධිපතිවරයා කල්පනා කරලා මොන හේතුවකින් හරි මේක හරියන්නේ නැහැ, මේක ගහලම ඉවර කරන්න ඕනේ කියලා ගහගෙන 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 ගියා. අවසාන එක්කෙනත් හම්බෙලා ඒටත් ගහලා දැම්මම කුඩු වෙලාම ගියා. නැතරම නැති වෙලා ගියා යුද්ධය. දැන් වුණාට අපිට අමතකයි නේද? ඒක මොකක්ද මතකනේ? දැන් අපි එහෙම එහෙම යුගයක් තිබ්බේ නැහැ නේද? අපිට මොකුත් තිබ්බේ නැහැ. බැංකු බෝම්බු කරන, බස්සල බෝම්බු කරන, එහෙම ලදාගේ මොකක් තිබ්බේ නැති රටක අපි අමුතුම ලෝකයක ජීවත් වෙන්නේ. අර කොතරම් ගුණ කළත් දුදනෝ නොඇති යහපත් කියනෝ වගේ මේ ලෝකෙ මිනිසුන්ට ඇත්ත වශයෙන් මොනවද වුවත් වැඩක් නැහැ, මුන්ට මතක නැහැ. ප්‍රභාකරන් කිව්ව එක හරියට හරි. ඔකුන්ට දවස් 7යි මතක තියෙන්නේ මොනවද කරන්නේ. බෝම්බ ගැහුවත් දවස් 7යි මතක තියෙන්නේ, හොඳක් කළත් දවස් 7යි මතක තියෙන්නේ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි ඒ ආධ්‍යාත්මය තුළ ඒ වගේ දිගටම යන ප්‍රවාහයක් අපි තුළ තියෙන්න ඕන. ඒ ප්‍රවාහය තුළින් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ සම්පූර්ණයෙන් අපේ මනස නිරුද්ධ කරන්න. විශේෂයෙන් මනසෙන් අල්ලගත්ත මොකක් හරි පක්ෂයක් හරි පාටක් හරි තියෙනවනම් ඒක තමල්ලගේ තියෙන දෝෂයක් කියලා දකින්න. පාරම්පරික පාට පක්ෂ තියාගන්න එපා. ඒක අපි ළඟ තියෙන ගොංකම. තේරුණානේ? ඒක අපි ළඟ තියෙන ගොංකමක්. අපිට වැදගත් වෙන්නේ මොන පක්ෂයක මොන පාටක හිටියත් ගුණැති කෙනා, නැනති කෙනා, ශක්තිමත් කෙනා, ධෛර්යමත් කෙනා, සාර්ථක කෙනා. දැන් අපේ කණ්ඩායමක් හිටියොත් එහෙම අපි ඒ කාලේ මගේ තීරණය මගේ අදහස බවට පත්වන්නේ අපි මේ කණ්ඩායම තුළින් කවුරු නායකයා වෙනවද කියලා පොරබදන එක නෙමෙයි වැදගත්. අපි සියලු දෙනාම කල්පනා කරලා වඩා කුසලතාවය ඇතිගෙන මේකේ නායකත්වයේ දැරිය යුතුයි කියලා. ඒක හරි වැදගත්. නිසා ඒකේ කුජලත්වයක් තියාගන්න එපා, පාටක් තියාගන්න එපා. ඒක එහෙම තියෙනවා නම් ඒකත් ආශ්‍රවයක් තමයි. නිවන් දකින්න බෑ කොළ පාට නිසා, නිවන් දකින්න බෑ නිල් පාට නිසා. මොකද අර හිර වෙනවනේ ඒක ඇවිල්ලා. නිවන් දකින්න බෑ රතු පාට නිසා. ඔය බලන්න ඔය දේශපාලන වලින් ඔළුව පුරෝලු කරගත්ත මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන දේ තියාගන්න එපා, පාට තියාගන්න. මොනෝ පාටක් කරන්න. මට හැම පක්ෂයකම හැම පැත්තකම ඉන්න හොඳ මිනිස්සු ඉන්නවා. පට්ටපල් ගුරුකාරයට හිකුත් ඉන්නවා, වැඩබැරි ටාසන් වලට හිකුත් ඉන්නවා. ඒ හැම පැත්තෙම ඉන්න වැඩබැරි කෙන බෑ. ඒක කියන හැරේ වැරදි ටික හරේ, හරේ ටික හරේ. බොහෝ මධ්‍යස්ථ තැනක ඉඳලා බලන්න පුළුවන් කමක් තියෙනවනේ. ලෝකයේ දිහා, තමන් දිහා, පැවැත්ම දිහා, කරුණු කාරණා දිහා සාධාරණත්වයෙන් බලන්න ඕන. පක්ෂග්‍රාහීව බලන්න එපා, දෘෂ්ටිගතව බලන්න එපා. එහෙම බලන පිරිස් මේ සමාජය තුළ හැදුවාම හැමදාම කැරලි කෝලහල. ඒ කියන්නේ මිනිසුන්ට සත්‍යවාදී තැනකින් නිවැරදි තර්කයක් උපදවාගෙන නෙමෙයි ඕන්. ඒකට විරුද්ධ වෙන්නේ පක්ෂග්‍රාහීව. මේ රට දියුණු කරන්න එපා කියලා උද්ඝෝෂණ කරන රටක් නෙමෙයි රට. විශ්වවිද්‍යාල හදන්න එපා. පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න එපා. පාරවල් හදන්න එපා. වරායවල් හදන්න එපා. ගුවන් තොටුපළවල් හදන්න එපා කියලා උද්ඝෝෂණ කරන රටක්. ඒ වගේ. ඒ කියන්නේ මිනිස්යාට මේ නිවැරදි තැනින් අවදි වෙන්න බැරි නම් ඉතින් මේක දිගටම කරගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා මනුෂ්‍යත්වයේ තියෙන්න ඕන හරිදී හරි විදියට වටහා ගන්නා වූ, වැරදිදී වැරදි විදියට වටහා ගන්නා වූ, හිතගාමී දේ හිත විදියට, අහිතක දේ අහිතවත් විදියට වටහා ගන්නා පුළුවන් වූ මධ්‍යස්ථ ඥානයක් අනිවාර්යයෙන්ම මෝහයේ ඉවත් වෙනවත් එක්කම පිහිටන්නම ඕන. ගොඩාක් දිග පළල තේරෙනවා යාට. ඒ නිසා එක දිගට ධර්මයේ යෙදෙන්න ඕනමයි. අර මධ්‍යස්ථ භාවය තුළ සිටින්න ඕනමයි සද්ධර්මය අවබෝධ වෙන්න. මෙතන ඉන්න ඕන කොළ පාට, නිල් පාට, රතු පාට. ඒ ඔක්කොම මෝඩයෝ. එවනේ ඒ කාලෙට බලලා සැබෑ පචහලන කට්ටිය කවුද, ඇත්ත කියන මනුස්සය කවුද කියලා, සැබෑවින්ම කියන දේ නෙමෙයි කරන්න පුළුවන් කෙනා කවුද, බැරි කෙනා කරන්න පුළුවන් කවුද කියලා ඒ කාලෙට පාවිච්චි කරන දේ පාවිච්චි කරන්න ඡන්දයක් හැටියට, නැත්තම් පාවිච්චි කළා අනේ අපරාධය අපි රැවටුණා නේද. ඒක තමයි කියන්නේ පව් වෙතේ. ඒක තමයි කියන්නේ කලින් ඒක දකින්න නැතුව, තේරුම් ගන්න නැතුව. ඒකට හේතුව ලංකාවේ අපි උගන්වලා තියෙන්නේ, අපි වරද ඉවසන්න කියලා උගන්වලා තියෙන්නේ, වරද නිවැරදි කරගන්න කියලා උගන්වලා නැහැ. අපි බෞද්ධයන් කියන්නේ ඉවසන්න 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 කියලා. එහෙම නෙමෙයි, වරද නිවැරදි කරගන්න. ඒකයි තියෙන්නේ. වරද නිවැරදි කර ගැනීමෙන් ඉවසීමට දෙයක් නැති තැනින් හදාගන්න. දැන් ඒක තමයි යුරෝප රටවල් තියෙන ස්වභාවය තමයි. වරද නිවැරදි කරගන්න තැනින් තමයි ඒගොල්ලෝගේ ඉවසීම තියෙන්නේ. වරද කරන්නට ඉඩහැරීම තුලින් නෙමෙයි ඔවුන්ගේ ඉවසීම හදාගන්නේ. දැන් අපි උගන්නන්නේ අපිට කනේ කොනිත් අද්දී අපි ඒක ඉවසන්න ඕනේ කියලා නේ. එහෙම නෙමෙයි. අපි ඒක වළක්වා ගැනීමෙන් ඉවසන්නට දෙයක් නැති කරන්නේ. ඒ නිසා ඉවසන්න නෙමෙයි, ඉවසන්නට දෙයක් නැති විය යුතුයි අපි තුල. තේරුණා නේද? ඉවසන්නට දෙයක් නැති. දැන් අපි මෙහි පාරේ යනකොට හරි ඉවසීමෙන් යන්න ඕනේ. මොකද හේතුව? වමිනුත් යනවා, දකුණුනුත් යනවා, හරිනුත් තරවනවා, මෙහිනුත් තරවනවා, නොයෙකුත් දේවල් එක එක විචූරණ ගොඩක් තියෙනවා. හරි ඉවසීමෙන් යන්න සිද්ධ වෙනවා. නමුත් ඒ දෙවුණු රටක පාරවල් වල යනකොට එහෙම බෑ. ඒක පැත්තක් තියෙනවා. ඒක යන්නේ මේ පැත්තෙන්, ඒ හරවන්නේ මේ පැත්තෙන්. යන්නේ ඒ නීතියට, ඒ ක්‍රමයට යන්නේ. කවුරුත් වෙන කඩ කරන්නේ, කඩ කළොත් එහෙම ඒක ගැටලුවක් පත් වෙනවා. ඒ වගේම ගැරහීමට ලක් වෙනවා. ඒ වගේම නීතියට හසු වෙනවා. ආන්නේ වගේ අපිට ඉවසන්න දෙයක් ඇති වෙන්න ඕන. එතකොට අපි ඉවසන්න ඕනේ. ඉවසීම කියන්නේ බරපතල වැරද්දක්. කිසි දෙයක් ඉවසන්න එපා. ඉවසන්න කිසිම දෙයක් නැති කරන්න, කිසිම දෙයක් උසුලා නොගෙන වාසය කරන්න. ඉවසීම පරාජයට හේතු වෙයි. ඔබ ඉගෙනගෙන තියෙන්නේ කොහොමද? ඉවසන දනා තමයි ඕ ජය කොඩියට හේතුව කියලා. නමුත් එයා නෙමෙයි ඉවසන දනා නෙමෙයි. ඉවසන්නේ කොහොමද? කිසි දෙයක් ඉවසන්නේ. ඉවසීම කියන්නේ උපාදානය. එතකොට කාට හරි බනින්න හිතුණොත් බනින්න. ගහන්න හිතුණොත් ගහන්න. එතකොට මට ගුටි ගන්න වෙන්නේ. එහෙම හිතෙනවා නම් නොගහින්න. බැන්නොත් එතකොට මට අලාභ වෙන්නේ. එහෙම නොබැලේ ඉන්න. ඉවසීමක් නැති කෙනෙක් වෙන්න එයා ළඟ තමයි ඉවසීම තියෙන්නේ. ඉවසීමක් නැති කෙනෙක් නම් උසුලාගෙන ඉන්න දෙයක් නැති කෙනෙක් නම් එයා ළඟ තමයි ඉවසීම තියෙන්නේ. ගොඩාක් දේවල් උසුලාගෙන ඉන්න එක නෙමෙයි උසුලාගෙන ඉන්නට දෙයක් නැති තැනින් අවදි වීම. බුදුරජාණන් වහන්සේලා ඉවසීමෙන් ඉන්න පිරිසක් නෙමෙයි. මං ඉවසන ඕක ඉවසන අරක ඉවසන මේක ඉවසන කියලා ඉවසන්නේ කිසි දෙයක්. උන්වහන්සේලාට ප්‍රකාශ කරන්න තියෙන දේ ප්‍රකාශ කරනවා. එච්චර. අර කීවටත් තියෙන්නේ හිත හොඳ අයගේ කට හොඳ නැහැ කියලා. ඒ ප්‍රශ්න තියෙනවා. ලෝක දාර්ශනිකයොත් විද්‍යාඥයොත් මරණ දඬුවමට ලක්ුණේ ඒක නිසා. ඔවුන් ඇත්ත කිව්ව පේන දේ. එතකොට දා නීතියට විශ්වාසයට විරුද්ධ වෙච්ච නිසා ලෝක බෝලේ රවුල් කියලා මරණයටපත් වුණා. ඒ වගේ නොයිකුත් ඒවය දේවල් වලදී එහෙම සිද්ධ වෙනවා. නමුත් මේ අවදීන් යන ගමන තුලදී කිසිම දෙයක් ඉවසන්න ඉතුරු වෙන්නේ නැහැ. ඉවසන්න දෙයක් නැහැ. මොනෝ ඉවසන්නද? මොනෝ වෙනුවෙන් ඉවසන්නද? බැනවදින්න දෙයක් උත් නැහැ. උසුල ගත්තොත්නේ බැනවදින්න සිද්ධ වෙන්නේ. උසුල ගත්තොත් තමයි බැනවදින්න සිද්ධ වෙන්නේ. උසුල ගත්තේ නැත්තම් බැනවදින්න ඕනේ නැහැ. උසුල ගත්තොත් තමයි පහර දෙන්න උවමනාව. උසුල ගත්තේ නැති වුණොත් පහර දෙන්න උවමනාවක නැහැ. උසුලා ගැනීම නිසාමයි ඇලීම් ගැටීම් හටගන්නේ. උසුලා ගන්න එපා කිසි දෙයක්. ඉවසන්න එපා කිසි දෙයක්. අපිට වැරදි දේවල් තමයි උගන්වලා දෙන්නේ. බැරි දේවල් නොකර හිටපම් පොළොවෝ කියලා කිව්වා. එතකොට අලුත් ජීවිතයක් හැදෙන්නේ නැහැ. ලද දෙයින් සතුටු වෙයන් කියලා කිව්වා. හැමදාම අර ගෝත්‍රික සමාජයේම තමයි ඉන්නේ. අලුත් දෙයක් නිර්මාණය කරන්නේ ලද පමණින් සතුටු නොවන්න. හැමදාම අලුත් දේ නිර්මාණය කරන්න අලුතෙන් සිතන්න කියලයි සමාජයට කියන්න ඕන. ඉතින් ලද පමණින් සතුටු වෙන්න කිව්වම ඔය ඉතින් සිල් ගන්නවා, ගිහිල්ලා සිල් සමාදන් වෙනවා, ලද හම්බුණාට අට රැකගෙන බුලත් ඉඩක් හපාගෙන ඉන්නවා නේද? මාවනේ ගොඩක් කන්නේ. හාමුදුරුවෝ බණ ආරම්භ කරනවා සාදු කියනවා. ඊට පස්සේ හෝම නිදාගෙන ඉන්න හෝම හොඳයි. මාත් එහෙම පන්සල්වල බණ කියන්න දිගටම ගියා. මට පස්සේ එපා වෙලා නතර කළා. ඊට පස්සේ අවසානයේ ආගාසට්ටාරි උම්මට්ටා කියනකොට හැරෙනවා. හැරෙනවා. ඔනෝ පිරිකර 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 පූජා කරන්නට ටික එකද වෙලා ඒක පූජා කරන සාදු කියන මං කිව්ව දේශනා කරේ මම ඔලෝ දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හැසිරෙද්දී අර බටගයක් යුද ඇතෙකු විසින් බිඳ දමා කඩා බිඳලා විනාශ කරගෙන සුණු විසුණු කරගෙන යනවා වගේ බංකරයක් බිඳගෙන යනවා වගේ පෙරලගෙන යන ශක්තියක් තමයි යම් කිසි දවසක ඒ මහා වීරයක් තමයි දවසක මේ සත්‍ය අවබෝධයෙන් නවතින්නේ. පහර දෙන්න දිගටම පහර දෙන්න ත්‍රස්තවාදියා තමා තුළින් පලා යන තුරුම තමාගේ දේශයෙන් තමාගේ රටෙන් පලා යන තුරුම පහර දෙන්න. ඒ ගැන කවුරුත් නෙවෙයි ඔබ මමයි කියා පෝෂණය කරන ත්‍රස්තවාදියා. ඔබ ඔය පෝෂණය කරන්නේ මමයි කියලා ත්‍රස්තවාදීක. ඔබේ ත්‍රස්තවාදියා ඔබ පෝෂණය කරනවා. හරියට ලංකාව වගේ තමයි. ඒ ත්‍රස්තවාදී කණ්ඩායම පෝෂණය කරේ ලංකාවේ යම් යම් රාජ්‍යතාන්ත්‍රිකයෝ තමයි. ආයුධ දුන්නා, උපකරණ දුන්නා, රේඩාර දුන්නා, ටීවී දුන්නා, ඒවා දීලා පෝෂණය කර ඒ පෝෂණය කරන එක ඒකම අරගෙන ඒකෙන්ම ගහලා දානවා එයාට. එයා මලහන ඊට පස්සේ එක්කෙනාට ඒක අමතකයි. ඊට පස්සේ දෙවෙනි එක්කෙනා හිතනවා මට ගහන එකක් නැහැ කියලා. මිනිහත් මැරුණට පස්සේ වරදින් නැති වෙන්නම ගැවුවට පස්සේ මිනිහ ඊළඟ එන එක්කෙනා දන්නේ නැහැ. එයාත් හිතනවා මට ගහන්නේ නැහැ කාට ගැහුවත් කියලා. හැබැයි කවුගේ කාලෙදි තේරුණා මම මටත් ගහනවා කියලා. අන්න එතකොට තමයි නවත්තන්න නැතුව වැඩේදී ඒකත් අර ගැහුවේ නැත්තම් කෙරෙන්නේ නැහැ. ඒකත් අර ළඟටම වැදිච්ච නිසා තමයි වැඩේ අවදි වුණේ. නැත්තම් ඉතින් මිනිස්සු මැරෙනවා මැරෙනවා එච්චර ගන්න දැනගත්ත මේක අපිටත් ගන්නවා කියලා. ඒක නිසාම නෙමෙයි අනිත් කරුණු කාරණා දෙක තු වෙලා ගැව්වා. ඉතින් මල්ලිට ගැව්වා නම් මටත් ගන්නවා තමයි කියලා. එතකොට අවදි වුණා. අත්තනේ නම් මේ අක මේ කියන එක හරි තමයි හාමුදුරුවෝ. මේ ත්‍රස්තවාදයක් අඳුන ගන්න තිබ්බේ අර අරන්තලාවේ අහිංසක භික්ෂුන් වහන්සේලා ටික අමුඅමුවේ ඝාතනය කරපු වෙලාවේ ඔබ තේරුම් ගන්න තිබුණනේ මේ රටේ මොලයක් තියෙච්ච මිනිස්සු හිටියන. වැරද්ද නිවැරදි කර ගැනීමෙන් හදාගන්න මොලයක් අපේ මිනිස්සුන්ට අපේ ධහම තුළින් නොදීපු නිසා හැමදිස්සේම අපි අර ඉවසන්න පුරුදු වෙන ක්‍රමය නිසා ඉවසීම කියන වැරදි ගුණාංගය අපි පුරුදු කරගත්ත නිසා හැමදේම අපි ඉවසන්න පුරුදු වෙනවා. කිසි දෙයක් ඉවසන්න එපා නිවැරදි කරන්න. කිසි දෙයක් ඉවසන්න එපා නිවැරදි කරන්න. දැන් අපි හිතමු මේසෙත් රෙද්දක් මෙහෙම ඇදෙලා තියෙනවා කියලා. ඒක උහුලගෙන ඉන්න එපා අමාරුයි. ඒක නිවැරදි කරන්න. දැන් පුටුවක් ඇදෙලා තියෙනවා. ඒක උහුලගෙන ඉන්න එපා. ඒක නිවැරදි කරන්න. තමන් ඉස්සරහා ඉන්න මහත්තයගේ රැවුල කැතයි. ඒක උහුලගෙන ඉන්න එපා කියන්න ඕක කැතයි. හරි කැතයි. ඕක කපා දාන්න. නෝනගේ මූණ කැතයි. නෝන ඔයාගේ මූණ ටිකක් කැතයි. ඔයා පොඩ්ඩක් ෆේෂල් එකක් හරි දාලා මේකප් එකක් හරි දාලා උඩ ඇඩ කරගන්න. මේ ගෙදර හරි කැතයි. ඒක හරි වැදගත්. දැන් අපේ චන්දන මහත්තයා මේ පන්සල ලස්සන හදලා දුන්නට ඒක මහත්තයෙක් ඇවිල්ලා පන්සල හරි කැතයි හාමුදුරුවනේ. එහෙම කිව්වා. හරි කැතයි පන්සල. කිසි පිළිවෙලක් නැහැ. මම එහා පැත්තේ වැඩ හිටියේ නිකම් තාප්පෙට වහලා කිඹ ගාගෙන නිකම් මේක මේ මුඩුක්කක් වගේ තින්නේ. දැන් තමයි ලස්සනට තින්නේ. ඒක හරි කැතයි. කෙලින්ම කිව්වා. ආ, එහෙම හිතුවා. මම මෙතෙක් කාලයක් දැක්කේ පන්සලට ඇවිල්ලා මේ පොඩි හාමුදුරන්ට මේ තියෙන පුංචි දේ දිහා හරි බලලා හූල්ලන මිනිස්සු. මේක හූල්ලලා කොහෙද මේ අකාට මෙච්චර සල්ලි මේක හරි මේව ගොඩනගාගෙන ඉන්නේ ඈ කියලා හූල්ලන මිනිස්සු අතරේ ඔන්න එක්කෙනෙක් හම් වෙනවා. මේක හරි කැතයි. මේක පිළිවෙලට හදන්න ලස්සන කරන්න ඕන. අපේ මාත්‍යත් ඇවිල්ලා මේක පොඩි තැනක් මේක පවතින්නේ නැහැ නේද පන්සලක් වගේ. මේක හදන්න ඕන නේද කියලා. ඉතින් ඒ වගේ මේ ප්‍රකාශ කරන හිත යට මුකුත් තියාගෙන ඉන්න ඕනේ. ඒ වගේ අපේ මනස තුල අපි දකින්න ඕන අපේත් මනස තුල කැත තැන අපි පැහැදිලිවම චෝදනා කරනවා. මෙතන කැතයි. මෙතන කුණු ගොඩක් තියෙනවා. මේක අපි ඉවත් කරන්න. මෙතන තියෙන අකුසලයක් මේක අපි ඉවත් කරන්න. මෙතන තියෙන මට වේදනාකාරී තනක් මේක මම නිදහස් කරන්න ඕනේ. දැවීමට ඇබ්බැහි වුණොත් එහෙම එයා දැවීම ආසත්ත කරගෙන දැවීම මුල් කරගෙන පළඟැටියට නිවන් දකින්නේ නැහැ. වේදනාවට ඇබ්බැහි වෙන කෙනෙක් නෙමෙයි වේදනාව නැතිවීමෙන් මට නිවීම ලැබේ. වේදනාව දුරලීමෙන් මට නිවීම ලැබේ කියන තැනින් අවදි වෙන්න ඕන කෙනෙක්. ආසත්ත වුණොත් බෑ. සුරා දූතෙක් වුණොත් මේ සුරා දූත කෙනෙක් සුරාට ඇබ්බැහි වෙච්ච කෙනෙක් වුණොත් සූදුවට ඇබ්බැහි වෙච්ච කෙනෙක් වුණොත් ස්ත්‍රී දුත්ත ස්ත්‍රීන්ට ඇබ්බැහි වෙච්ච කෙනෙක් වුණොත් පුරුෂයන්ට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ධනයට වස්තු සම්පත් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් තණ්හා මාන දිට්ඨි වලට ඇබ්බැහි වෙච්ච කෙනෙකුට නිවන් දකින්න බෑ. ආදීනවේ දකින්න වැඩි දෙයක් කරන්න ඕනේ. උපතේ ඉඳ මරණය දක්වා කාලසටහනක් හදන්න. ආයත හරින්න අමාරු වෙන්නේ නැහැ. ඒක හැමින් හදලා තමා තුළින්ම අවබෝධ කරගන්න. ඒ කාලසටහන ඔබ තුල තියෙනවා නම් ඒක ආයතෙන් හදන්න ඕනේ. ආන්නේ කාලසටහන තුලදී තමයි ඔබට සියල්ල තේරෙන්න පටන් ගන්න. ඊට පස්සේ පවතින දේවල් කෙරෙහි නිග්‍රහශීලීව බලන්නත් ඕනේ. අවඥාණයෙන් බලන්න ඕනත් නැහැ. ආඩම්බරයෙන් බලන්න ඕනත් නැහැ. ඒක සම්මුති ධර්මයක් හැටියට හැකියාව විදියට තියෙන විදියට තියෙන ආකාරයට ඒක තියේවි. ඒක මහ පොළොවේ දෙයක්. ඒක සම්මුතිය දෙයක්. ඒක මගේ ආධ්‍යාත්මික දර්ශනයට සිසිීම සම්බන්ධයක් නැති යථාර්ථයක් නැති දෙයක්. මම කියන්නේ වෙන කෙනෙක්. සම්මුතිය කියන්නේ තව කෙනෙක්. සම්මුතිය නිලධාරියෙක් හිටියේ සම්මුතිය ව්‍යාපාරිකයෙක් ඉඳීවි සම්මුතියේ වගකී යුත්තේ කිඳේවි. නමුත් ඒ කිසි තැනක මම නැහැ. ඒක එතනින් අවසන්. එතනින් එහා නිරන්තරයෙන් ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වඩින තමන් අසන්නේ මාව වඩිනවා පේනවද නැත්ද ස්වාමීනි? බන්ධක් පේන්නේ නැත. දානි වළඳනවා පේනවද නැත්ද ස්වාමීනි? බන්ධක් පේන්නේ. එහෙනම් මේ රාජකාරියේ යෙදෙන වෘත්තියේ යෙදෙන කෙනා නෙමෙයි දකින්නේ රහතන් වහන්සේ නම. වෘත්තිමය බුදුහාමුදුරු නෙමෙයි දකින්නේ. තේරුණා නේද? අපි දේවදත්ත දැක්කේ වෘත්තිමය බුදුහාමුදුරු. එයා හේතුව බුදුහාමුදුරු නැති වුණාම මට බුද්ධත්වය ලැබෙයි, මම තමයි සේනාධිනායකයා බවට පත් වෙන්නේ කියලා. ඒක හරි දුර්වලතාවයක් යාතුළු හටගත්තා. ඒ අකුසලයෙන් එයා මහා දුක් විඳිනවා තාම. නිකන් නෙමෙයි. ඒ විලාපය ඇහුවොත් පින්නතුනේ මුළු රටක් උනත් තබ්බීරි ගහන්න පුළුවන්. සංවේගයට පත් වෙන්න පුළුවන් විලාප දෙදී දැවෙනවා. ඔහු කරු පාපය ඔහු තුලින්ම. ඒක බුදුහාමුදුරුවෝ හරි වෙන ස්වභාව ධර්මයක් නේ. ඔහු තමා කරන දේ තමාටමයි. ඕනම දෙයක් තමා කරන දේ තුලින් දැවෙන්නේ සැනසෙන්නේ තමාමයි. හොඳින් මතක තියාගන්න, චේතනාව පිහිටවලා කිසි ගාණක් නැතුව මේ බොරු කියනවා, අවැඩ කියනවා, අසාධාරණ තර්ක ඉදිරිපත් කරනවා, අවැඩදායි විදියට සිතනවා, ලේසි වෙන්නේ විශේෂයෙන් ආර්ය ශ්‍රාවකයන් උදෙසා, ගුණවතුන් උදෙසා, සිල්වතුන් උදෙසා ආරූපවාද කරගන්න එපා. ඒක රටක් වෙනුවෙන් අහිතක් කරවට වඩා ප්‍රබලයි. දැන් රටක් බුදුරජාණන් වහන්සේගේ ඇඟිල්ලේ ලේසලවීම බරපතල වුණා. ලක්ෂ 3කට වැඩි ආසන්න ජනගහනයක් විනාශ කරපු අශෝක අධිරාජ්‍යයේ යුද්ධයට වඩා තේරුණා නේද? බුදුරජාණන් වහන්සේගේ ඇඟිල්ලේ ලේසලවීම බරපතල බවට පත් වෙනවා පාප කර්මය. අශෝක අධිරාජ්‍යය ලක්ෂ 3කට අධික විශාල සාමාන්‍ය මිනිසුන් ජනගහනයක් සංහාරය වීමට වඩා හරි ප්‍රබලයි. ඒ නිසා අපි ආර්ය උපවාදයන් කියන දේවල් වලින් පුළුවන් තරම් ඈත් වෙන්න ආරක්ෂා වෙන්න ඕන. ආර්ය ධර්මය අවබෝධ කරගත්ත අය නිකම්ම නිස්කාරණ විදියට උඩින් පල්ලෙන් බල්ලා විවේචනය කරන්න එපා. දොස් කියන්න යන්න එපා. නිග්‍රහ කරන්න යන්න එපා. මම රහත්යයි කිව්වයි කියලා ඒකට නිගා කරන්න යන්න එපා. ඇයි ඉතින් වරදක්ද? මම මැරේ කියනවට වඩා මම හිරේ අවුරුදු පහක් ඉඳලා ආවයි කියන වල වැඩිය හොඳ නැද්ද? මේ බොරුවට කියන්නේ මම රහත් වෙලා කියලා. හොඳයි. හද්ද නැතු වෙන්නේ. ඒකේ අර්ථයක් නැත්නම් තමන් අර්ථයක් තියෙන තැනකට ගිහිලා අර්ථය ලබා ගන්න. ඒක පිළිබඳව ගස්තනයක් හදාගන්න එපා. ඒක වරදක් නෙමෙයි. ඒක තමන්ගේ රැවටීම නිසා ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ මේ අරහත් ප්‍රකාශය පිළිබඳව දේශනා කරලා තියෙනවා. රැවටීම නිසා ප්‍රකාශ කරනවා. ලාභ සත්කාර ලබා ගැනීම සඳහා ප්‍රකාශ කරනවා. තේරුණා නේද? අවබෝධය ප්‍රකාශ කරන අය ඉන්නවා. ඒ වගේම ප්‍රත්‍යක්ෂ වූ නිසාත් ප්‍රකාශ කරන අය ඉන්නවා. සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කරන අය තියෙනවා. ඒක තමයි ස්වභාවය. සත්‍ය ලෙසම අවබෝධ වෙච්ච නිසාත් ප්‍රකාශ කරනවා. සමහර අය රැවටීම නිසා, සමහර අය ලාභ සත්කාර ලබා ගැනීම සඳහා, කීර්ති ප්‍රශංසා නිසා, සමහර වෙලාවට ලැජ්ජාව නිසා ප්‍රකාශ කිරීම කරනවා. අනේක විදිහ ප්‍රකාශයන් තියෙනවා. අපි දන්නේ මොන මතයකින් මේ කරන ප්‍රකාශයන්ද කියලා එකනවා. ඒ නිසා අපි බොහෝ පරිස්සමෙන් නිග්‍රහශීලීව පහත් ලෙස කතා කිරීම සම්පූර්ණයෙන්ම අපි හෙලා දකින්න. බෞද්ධය කියන කෙනා වෛරයෙන් ඉන්න බෑ. බෞද්ධයාට වැරදි නැති දෙයක් නැහැ. හැම දෙයක්ම වැරදි. රෑ වුණත් වැරදි, දවල් වුණත් වැරදි, එළි වුණත් වැරදි. අර ඒ වගේ මට්ටමට වැරදි 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 කියන ලිස්ට් එක වැඩි නේද? ආමතුරු කෙනෙක් හිටගෙන වතුර ටිකක් බෙව්වත් ඒකත් වැරදි. ගහෙන් අත්තක් කැඩුවත් ඒකත් වැරදි. ආහාර ටිකක් ඒක ගත්තත් ඒකට දිති උහුම් එහෙම තත්ත්වයක්, එහෙම වෘතයක් ඇති වුණොත් මේක මහ පුදුම ලෝකයක් නේ. ඒ නිසා බුදුදහමේ කිසි වෙලාවක පින්නතුණි එහෙම වෘත සමාදාන නැහැ. සීල වෘත නැහැ ඒවා. යම් කිසි විනයක් ධර්මයක් තියෙනවා. ඒ විනය ධර්මයේ තියෙන සම්මුති භාවත්මඩ නිසා කිසිසේත්ම පරමාර්ථ හේතු සාධකයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් වෙලාවට කාලා මේ ඉන්න හාමුදුරු හරියට ඉක්මනට නිවන් දකින්න එපා. කෑම වෙලාවල් බෑ. දැන් මෙහි හවස් වෙනකොට සමහර කට්ටිය උදේ කෑම ගන්නවා. අපි මෙහි වැඩ ඇරලා ගෙදර යනකොට මේ සමහර රටවල් වල අය නැගිටලා උදේ ආහාර වේලා ගන්නවා. එතකොට ඒ වගේ රටක ඉඳගෙන හාමුදුරු කෙනෙක් කිව්වොත් එහෙම මම මේ උපාසක මාත්‍යය දැන් තමයි ආහාර වේල ගන්න. මේ ඉඳන් ආයි හාමුදුරුව හවස ගන්නවද? ඒ ඉර භායන විදියට රටේ හැටියට ඒක වෙනස් වෙනවා. ඒ නිසා මහා අර මේ මෝඩ තැනකින්, අඥාන තැනකින් හටගත්ත සීල වෘත වහාම නතර කරා. ඒක ඇති කරලා දාන්න. ඒ වගේ බලන්න එපා. මිනිස්සෙගේ මේ කයෙන් මනින මැනීම සම්පූර්ණයෙන් වචනයෙන් මනින මැනීම අපි අවසන් කරලා දාලා ආධ්‍යාත්මයේ ස්පර්ශ කරන්න. තේරුණා නේද? එතකොට පුජ්‍යලයක් වශයෙන්, රටක් වශයෙන් කිසි තැනක අපිට පැවටෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා හැමදෙනාටම උතුම් සත්‍ය අවබෝධය වේවා. සම්මා සම්බුද්ධ ශරණයි.